බලාපොරොත්තු වෙන්නේ ටික වෙලාවක් ධර්ම සාකච්ඡා වශයෙන් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පහදා වදාළ වටිනා ගුණයන් සිහිපත් කරගෙන අපි පළමු කොටම සරුවත්යන් වහන්සේ කෙරෙහි භක්තිමත්ව කටයුතු කිරීමෙන් විශ්වාසය තහවුරු කර ගැනීම පිණිස බුදු ගුණ පිළිබඳව මනා දැනීමක් අපේ සිතෙහි පහළ වෙලා තියෙන්න ඕනේ. ඒක තියෙන්න ඕනේ අර ඇදහිීම භක්තිය තුළින් නිකන් දේව ඇදහිල්ලක් වශයෙන් නෙමෙයි. මෙතන තියෙන්නේ සරුවත්යන් වහන්සේ කවුද කියන පිළිගැනීම. පිළිගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සරුවත්යන් වහන්සේට ගේ ධර්මයක් ගුණයක් දෙක පිළි අරගෙන ඒ අනුව කටයුතු කිරීම. ඒ අනුව කටයුතු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ශාසන ධර්මයේ අනුව සරුවත්යන් වහන්සේ ගිය නිවන් මාර්ගය අනුව අපි ගමන් කරලා ඒ ශක්තිය උපදවාගෙන නිවනටපත් වීමේ චේතනා මුදුන්පත් කරගැනීමේ පිළිගැනීම අපි ළඟ තියෙන්න ඕන. ඒ පිළිගැනීම තියෙන්න නම් සරුවත්ඥාන වහන්සේ කවුද කියලා හඳුනාගෙන තියෙන්න ඕන. කියන්නේ නවරහදී බුදුගුණ පිළිබඳව නුවණින් දැනගෙන විමසීමෙන් යුතුව කටයුතු කරගෙන යන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන්න ඕන. එතකොටයි අපට විශ්වාසයක් තියෙන්නේ මෙවැනි ශාස්ත්‍රෝන් වහන්සේ නමක් ගරු කරමින් මෙවැනි ශාස්ත්‍රෝන් වහන්සේ නමක්ගේ ගුණය සිහිපත් කරගෙන යන මාර්ගය නිවැරදි මාර්ගයක්, යෙද්දිවන්ත මාර්ගයක්, නිවනට උපනිස්සේවන මාර්ගයක් කියලා අපි සිතින් පිළිගන්න ඕන. පිළි අරගෙන ඒක සිදු කර ගන්නවා නම් තමයි වඩාත්ම සුබදායක බවට පත් වෙන්නේ සාසනික වශයෙන්. පළමු කොට ඒක දැන් අපි භාවනාවක් කළත් මුලින්ම අපි කරන්නේ සරුවත්යන් වහන්සේගේ ගුණය පිළිබඳ ධර්මයේ පිළිබඳ ශ්‍රාවක පිරිස පිළිබඳ සූවිසි මහා ගුණය පිළිබඳව මැනවින් තමන්ගේ සිතේ ඇතිවෙන ප්‍රසාදය. ඒ ප්‍රසාදය තුළින් තමයි අපේ පිළිගැනීම වැඩි වෙන්නේ. භක්තිමත්ව ඇදහීමෙන් කරනවට වැඩිය ඥානවන්තව සිදු කර ගැනීමෙන් තමයි ඒක ඥානයත් එක්කලොත් තමයි වඩාම පැහැදිලි බවට පත් වෙන්නේ. ඒ නිසා සරුවත්ඥන් වහන්සේගේ මුතුන් ගුණ පිළිබඳව මෙනෙවින් අපේ సంతානෙහි ඒ ගුණයත් එක්ක යෙදිච්ච ප්‍රතිපදාවක් අනුගමනය වෙන්න ඕනේ. එහෙම අනුගමනය වෙනවා නම් ඒක ඊටාමත්ම ශ්‍රේෂ්ඨ නිවන් මාර්ගයක් බවට පත් වෙනවා. දැන් සමහර අය බුදුගුණ සිහි කරාට ඒකේ අර්ථාන්විත ස්වභාවයක් දන්නේ නැහැ. අර්ථාන්විත ස්වභාවයේ දැනෙන්න තමයි අර්ථවත් භව වැටහෙන්න තමයි සරුවත්ඥන් වහන්සේගේ නිවන් මාර්ගයත් සරුවත්ඥන් වහන්සේගේ ගුණයත් පිළිබඳ විශ්වාසයේ තහවුරු වෙන්නේ. ඉතින් තහවුරු වෙන විදිහට ක්‍රියා කරන්න ඕනේ. මේ තහවුරු වෙන්නේ නැති පිළිගැනීමේ මධිකම නිසායි අද ශාසනික ප්‍රතිපත්තිය පිරිහීමට හේතුවක් වෙන්නේ. ඒ කියන්නේ ඒවා ගණන් ගන්නෑ. පිළිගැනීමක් නැහැ. මේක මේ විදිහට කළ යුතු දෙයක්, ගෞරවයෙන් කළ යුතු දෙයක් කියලා සමහර අය නුවණින් හිතලා ඒවට යමු වෙන ආකාරයෙන් සැලකිලිමත් ආකාරයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ සිදු වෙන්නේ නැති වෙනකොට තමන්ට ප්‍රතිඵලයක් මේ විදිහටමයි ලැබෙන්නේ. ආනිසංසයෙන් තමන්ගේ හිතට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ ඇදහිීම නැහැ, භක්තියක් නැහැ. අර කරන්නම් වාලිනේ කරන්නේ. එහෙම කළොත් තමන්ට අර කුසල අරුමිනේ නියම ශක්තිය ගුණේ හිතට එන්නේ නැහැ. ඒ නිසා සරුවත්යන් වහන්සේ කෙරෙහි පුදුම භක්තිමත්කමක් තියෙන්න ඕනේ. දැන් එතකොට සරුවත්යන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ මුල් ලෝකේ තුන් ලෝකේටම ශ්‍රේෂ්ඨත්වයේ දරපු කෙනෙක් හැටියටනේ. එතකොට ශ්‍රේෂ්ඨත්වයට කෙනෙක් සලකපු කෙනෙක් හැටියට දෙවියන් සහිත මිනිස්යන් අතර, බ්‍රහ්මයන් අතර, මාරයන් අතර, සුපන්යන් අතර සියලුම සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ මේ මෙවැනි මොන ගුණයකින්ද කියන එක අපි මේ කල්පනා කරන බලන්න ඕනේ. එතකොට සරුවත්ඥන් වහන්සේ සරුවත්න භාවයට පත්වන්නේ සියල්ල දක්නා බැවින් සියල්ල දන්නා බැවින්නේ. ඒ නිසා දෙපැත්තෙන්ම මේ දැකීම දැනීම දෙකම අපි ළඟ තියෙන්න ඕනේ. සරුවත්ඥන් වහන්සේ දැනගත්තා හා සමාන ගුණයක්කින් යුක්ත උත්තමයන් වහන්සේ නමකටයි අපි මේ ගරු කරන්නේ. ඒ උත්තමයන් වහන්සේගේ ධර්මයටයි අපි සලකන්නේ. ඒ උත්තමයන් වහන්සේගේ ප්‍රතිපදාවයි අපි අනුගමනය කරන්නේ කියන පිළිගැනීම තියෙන්න ඕනේ. පිළිගැනීමක් නැත්නම් ඒකේ ශක්තිය අපිට ලැබෙන්නේ නිසි හැටියට ලැබෙන්නේ නැහැ. එනිසා දැන් අපි බුදුරජාණන් වහන්සේගේ නව අරහතේ බුදුගුණ නිතර අපි සිහි කරනවා. සිතර සිහි කරනකොට ඒ ගුණයත් එක්ක අර්ථාන්විතව ඉදිරියට එන්න ඕනේ. ආවොත් තමයි හරියන්නේ. දැන් අරහන් ගුණය කියලා නිකන් අරහන් කියවට හරියන්නේ නැහනේ. ඒකේ අර්ථයත් එක්ක මතු වෙන්න ඕනේ. දැන් අපි භාග්‍යවතුන් වහන්සේට අරහන් ගුණයෙන් නමස්කාර කරනවා. අරහන් ගුණය සිහි කරනවා. සිහි කරනකොට මෙන්න මේ නිසයි සරුවත්ඥන් වහන්සේට අරිහත් කියලා කියන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ සවාසනා සකලක්ලේශයන් සෝදාහැර අරිහත්ත්වයට පත් වුණා කියනකොට සරුවත්ඥන් වහන්සේ මෙන්න මේ වාගේ ගුණයෙන් යුක්ත නිසයි අරිහත් බවට පත් උනේ. සරුවත්ඥන් වහන්සේගේ సంతානෙහි ලෝභය, දේශය, මෝහය, මානය, දිට්ඨිය, තීනය, උද්දච්චය, අහිරිකය, අනුත්ප්පය, විචිකිච්ඡාව දෙවෙනි ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම සරුවත්ඥන් වහන්සේගේ సంతානෙ පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන්නේ නැති නිසායි සරුවත්ඥන් වහන්සේද අරිහත් ගුණයෙන් සමන්නාගත වෙනවා කියලා කියන්නේ. එතකොට අපි එවැනි උත්තමයන් වහන්සේ නමක්ගේ ගුණය සිහි කරලා අපේ සිතෙත් මේ ගුණය වර්ධනය කර ගන්නකොට මේ කෙලෙස් 10 අපේ සිතෙත් යටපත් වෙන්න ඕනේ. යටපත් වුණොත් අන්න අරහන් ගුණයෙන් බුදු ගුණයෙන් තමන් ප්‍රයෝජනය ලබා ගත්තා හා සමානයි කියලා තමන්ට සැනසෙන්න පුළුවන්. එතකොට කෙලෙස් සතරන් නැසූ හේයින් සරුවත්ඥන් වහන්සේ අරිහත් නම් වෙනවා කියලා කියනකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග පිළිවෙලින් කෙලෙස් නැවත නූපදනා හැටියට යටපත් කරපු නිසා අරිහත් ගුණයෙන් සමන්නාගතයි කියලා කියන. එතකොට මේ ගුණයත් අපි නුවණින් සිහි කරන්න ඕන. දැන් සෝවාන් මාර්ගයට හිත ලබනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්පත පරාමාස කියන සංයෝජන ධර්මයන් යටපත් කළ බව. ඊළඟට සකටදාගාමි වෙනකොට කාම රාග පටික කියන මේ දෙකේ ඕලාරික ස්වභාවයෙන් අඩු වෙන බව. අනාගාමිත් වෙනකොට කාම රාග පටික දෙක සම්පූර්ණයෙන් ප්‍රහීනත්වයට පත්වෙච්ච බව. අරිහත් ගුණය ලබනකොට උද්දම් භාගීය සංයෝජන පහ නැවත නූපදන ආකාරයෙන් යටපත් කළ බව. අපි සිහියට නගාගෙන භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සතරන් නැසූ හේයින් අරියත්නම් අරියත්භාවයට පත් වෙනවා කියන හැඟීම අපේ సంతානෙම් පිළිගැනීමක් වශයෙන් තියෙනවා. එතකොට අපි මේ ගුණය සිහි කරන්නේ අපේ సంతානෙත් කවදා හරි සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ග පිළිවෙලින් නිවන් අවබෝධ කරගැනීමේ වාසනා ශක්තිය ඉස්මතු කරගන්න ලැබෙනවා කියන සංඥාවෙන් අර අරහන් ගුණය අපි මිනෙහි කිරීම සිදු කරනවා නම් ඒකේ අර්ථවත් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ ගුණයක් සිහි කරගෙනයි කුසල් අරමුණකට සිත යොමු කරන්නේ. ඊළඟට සංසාර චක්‍රයේ අරසිඳලු නිසා අරිහත් බවට පත් වෙනවා කියලා කියනවා. එතකොට පටිච්ච සමුප්පාදයේ අංග 12 පිළිබඳව මනවින් අපි දැනගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ අංග 12 නැවත සංසාරයේ ඉපදීමක් වශයෙන් පවතින පටිච්ච සමුප්පාදයේ ඇති කරවන අංග 12 සම්පූර්ණයෙන්ම සංසිඳලුවා. ඒ සංසිඳ වූ නිසා නැවත භවයක උප්පත්තිය නැති කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ඒ ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන් ප්‍රහීනත්වයට පත් කළා. පත් කළා කියනකොට ක්ලේශ ධර්මයන් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ ශක්තිය නැසූ බව අපි නුවණින් දැනගන්න ඕන. ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට වශයෙන් අපි දැනගන්න ඕන. ක්ලේශ වට්ට වශයෙන් කියනකොට අවිද්‍යා තණ්හා උපාදාන. මේවා සම්පූර්ණයෙන් නැවත නූපදන ආකාරයෙන් සංසිඳුවා. ඊළඟට කම්ම වට්ට වශයෙන් මව කුසකට පිළිසිඳ ගන්න එන කර්ම ශක්තිය එක එන සංස්කාර ධර්ම කර්ම ශක්තිය සංස්කාර ටිකයි මේ ටිකත් නැවත මව කුසක නුපදින ආකාරයෙන් සංසිඳවලා දැම්ම. ඊළඟට විපාක වට වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් ගන්න ප්‍රතිසන්දියේදී ඇති වෙන නාම රූප දෙක නැවත නුපදන ආකාරයෙන් සම්පූර්ණයෙන්ම සංසිඳෙව්වා. සංසිඳවපු නිසායි අරියත් බවට පත්ුනේ කියන පිළිගැනීම කෙටියෙන් හරි අපි සලකාගෙන මානසිකාරාත්මකව ඒක සිහි කරන්න ඕන. ඒකට අවිද්‍යාව කියනකොට ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වෙන අමෝහය යට කරලා මෝහයෙන් ඒ ටික වැසීමේ ස්වභාවය මම මගේ කියන හැඟීමෙන් දැඩිව අල්ලා ගන්න ස්වභාවය තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා තමයි සංස්කාර ධර්ම උපදින්නේ. ඒකට පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර වශයෙන් මෙතන නැවත භවයක උපදීමට හේතු වෙන කුසල් අකුසල් දෙක හේතු කරගෙන සුගතිය හෝ දුගතිය ඇතිවීමට ඇති වෙන සංස්කාර ධර්ම. අන්නේ සංස්කාර ධර්ම නැවත නුපදන ආකාරයෙන් සම්පූර්ණ සංසිඳෙව්වා. එතකොට අන්නේ සංසිඳවකව නුවණින් දකින්න ඕන. ඒක නුවණින් දැකලා ඉන්පස්සේක විපාක වාදයේ වශයෙන් සංස්කාරයන් නිසා විඥාණය ඇති වෙනවනේ. විඥාණය ඇති වෙනකොට ප්‍රතිසන්දි විඥාන 32ක් තියෙනවා දැන්. ඒ ප්‍රතිසන්දි විඥාන 32 නැවත නූපදන ආකාරයෙන් සංසිඳෙව්වා. සංසිඳවපු නිසායි නැවත නාම රූප වශයෙන් ප්‍රතිසන්දියක් ලබන්නේ නැත්තේ. ඒකට ප්‍රතිසන්දියක් වශයෙන් නාම රූප වශයෙන් ඉපදෙන්නේ නැත්නම් ඊළඟට ආයතන 12 කොහොමටත් පිටන්නේ නැහැ. ඒ නිසා නාම රූප නිසායි සලායතන ඇති වෙන්නේ. කුත සලායතන නිසා ආයතන වලින් කරන්නේ හැම වෙලෙම යම් කිසි දෙයක් නිස්පාදනය කිරීම. නිස්පාදනය කරනවා කියන්නේ සසරට හේතු වෙන කුසල් අකුසල් දෙක නිස්පාදනය කරන්නේ ආයතන 6. එක්කෝ කුසල් එක්කෝ අකුසල්. එතකොට නාම රූප දෙක සංසිඳෙවුවා නම් ආයතන කොහොමදත් ඊළඟට පිටවන්නේ උපදින්නේ සංස්කාර ධර්ම උපදින්නේ හේතු වෙන්නේ නැහැ. ආයතන වලින් කරන දේවල් සම්පූර්ණයෙන් පරිණියටපත් වෙනවා. ආයතනය සංසිඳෙවුවා නම් එතන පස්ව වශයෙන් ස්පර්ශයක් ලබන්නේ නැහැ. ස්පර්ශයක් ලබන්නේ නැත්නම් වේදනාවක් උපදින්නේ නැහැ. වේදනාවක් උපදින්නේ නැත්නම් එතන තණ්හාවක් උපදින්නේ නැහැ. තණ්හාවක් උපදින්නේ නැත්නම් එතන උපාදානයක් වශයෙන් අල්ලන්නේ නැහැ. උපාදානයක් වශයෙන් අල්ලන්නේ නැත්නම් භවයක් ගන්න නැහැ. භවයක් නැත්නම් එතන ජාතියක් ඇත්තේ නැහැ. ජාතියක් නැත්නම් ජරා මරණ ඇත්තේ නැහැ. ඒ වගේ පටිච්චසමුප්පාදයේ අංග 12 නැවත නූපදන ආකාරයෙන් සම්පූර්ණයෙන්ම සංසිඳලු නිසායි සර්වඥන් වහන්සේට සංසාර චක්‍රයේ අරසිඳලු නිසා අරියත් ගුණේ සමන්නාගත වෙනවා කියලා අපි පිළිගැනීමෙන් අරහන් ගුණය මෙනෙහි කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු නිසා. එතකොට ආමිෂය කියනකොට චීවර පින්දපාන සේනාසන ගිලාන පත්‍ය කියන මේ සිව්පසය. සිව්පසය ලබන්ඩ සිව්පස ලාභීන් අතර අග්‍රයි සරුවත්යන් වහන්සේ. ඒක ලබන්ඩ සුදුසුයි. ඒ ලබන්ඩ සුදුසුනේ අරිහත්යෙන් නිවන් අවබෝධ කර ගන්නකොට දක්ෂිනේය ගුණය සරුවත්යන් වහන්සේගේ සිටෙහි පිහිටියා. පිහිටපු නිසා සීවර පින්දපාද සේනාසන ගිලානප්පත්තේ කියන සිව්පසයෙන් පොඩි සත්කාරයන් කරන්ඩ සරුවත්යන් වහන්සේ සුදුසුයි. සුදුසු නිසා අරිහත් ගුණයෙන් සමන්නාගතයි කියලා කියන. එතකොට ඒ ගුණය අපි සිහි කරගෙනයි ඔය බුද්ධ පූජාදී පවත්වන්න ඕනේ. නිකම් චාරිත්‍රය කරලා බෑ ඒ ගුණය සලකාගෙන. ඊළඟට ප්‍රතිපත්ති වශයෙන් සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන, දර්ශන, දුතංග ආදී ප්‍රතිපත්ති ධර්ම. අට සමාපatti අභිඥා මේවා තමන්ගේ సంతානිය උපදවා ගන්න සරුවත්යන් වහන්සේ ප්‍රතිපත්තියක් වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මෙන්න මේ ධර්මයන් උපදවා ගත්තා. ඒ උපදවා ගත්ත නිසා ඒ ගුණයට ගුණය සිහිපත් කරලා අපේ సంతානිය තෙවෙන ගුණයක් ඉස්මතු කරගන්න ඕනේ කියන අදහසින් තමයි ප්‍රතිපත්ති පූජාව කරන්නේ. නැත්තම් ඒ හැඟීමෙන් ආවොත් එතන ගෞරවයක් තියෙනවා. ශාසනික වශයෙන් සඩුවත්යන් වහන්සේත් මේ වාගේ සීලාදී ප්‍රතිපත්ති ධර්ම අතීතයේ ශාසනවලදී ප්‍රතිපත්ති පුරලයි මේ අරිහත් ගුණයෙන් සමන්නාගත උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්ුණේ කියන හැඟීම හිතේ ඇති කරගෙනම අපි ප්‍රතිපත්ති රකින්න ඕන. ඒ අනුවන යන්නේ ඒ අනු යන්නේස අනුවාත ප්‍රතිපත්තිය නිසා. එතකොට අරහත් ගුණයෙන් සමන්නාගත වෙනවා. ඒ ගුණයේ සමන්නාගුණයේ සිහි කරන්නේ අපටත් කවදා හරි ඒ අරියත් ගුණයෙන් නිවන් අවබෝධ කරගැනීමේ චේතනාව ඉස්මතු කරගෙනමයි අරහන් ගුණය මෙනෙහි කරන්නේ. එතකොට සරුවත්යන් වහන්සේගේ సంతානෙහි කවදාවත් සහසින්වත් උපක්ලේශ ධර්මයක් උපදින්නේ නැහැ. ඒ වගේම ඒ සරුවත්යන් වහන්සේගේ సంతානෙ එච්චරකට පාරිශුද්ධත්වයට පත් වෙලා තියෙනවා. එතකොට පත් වෙච්ච නිසා සරුවත්යන් වහන්සේගේ సంతානෙ එවැනි ක්ලේශ ධර්මයකින් හටගන්න සිටිවිල්ලක්වත් භාග්‍යවතුන් වහන්සේගේ సంతානෙක පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැත්නම් අපි රහසින්වත් අපේ සිතට එවැනි අදහසක් නොවන ආකාරයෙන් ශාසනික පැවැත්ම ගෙනියන්න ඕනේ කියන අදහසින් ඒ අරියත් ගුණය සිහිපත් කරන්න ඕනේ. සිහිපත් කරනකොට තමයි අර ගුණයක පිහිටලා තමන්ගේ సంతානියත් ওই කෙලෙස් ධර්මයන් යටපත් කරගන්න භාග්‍යවතුන් වහන්සේට කරන පූජාවක් හැටියට සලකාගෙනයි අපි බුදුගුණ සිහි කරන්න ඕනේ. ඒ අරහන් ගුණයේ සිහි කරනකොට ওই විදිහට. ඊළඟට සම්මා සම්බුද්ධ ගුණයේ සිහි කරනකොට දැන් සරුවත්යන් වහන්සේ විශිෂ්ටඥානී දතේතු ධර්මයන් දැක්කා. විශිෂ්ටඥානීන් දැක දතේතු ධර්මයන් තමයි ආර්ය සත්‍ය හතරයි. සත්‍ය වශයෙන් අවබෝධ කරගත්තා. ඒකට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට ඒක සත්‍ය හතරක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තා. පිළි අරගෙන අවබෝධ කරගත්තා. එතකොට ඒ සත්‍ය හතර බව පිළි අරගෙන ඒ සත්‍ය හතරින් කරන කෘත්‍ය හතරක් පිළිගත්තා. අවබෝධ කරගත්තා. එකෙන් තියෙනන්නේ කෘත්‍ය හතර. කෘත්‍ය හතර තමයි දුක්ඛ සත්‍ය පිළිසඳ ගත යුතුයි. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. මාර්ග සත්‍ය වැඩි යුතුයි. ඒ හතරක් කෘත්‍ය හතර වශයෙන් අවබෝධ කරගන්න. එතකොට සත්‍ය හතරයි කෘත්‍ය හතරයි. ඊළඟට කෘත හතරයි. කෘත හතර කියන්නේ මන් දුක්ඛ සත්‍ය පිළිසඳ ගත්තා, සමුදය සත්‍ය ප්‍රහාණය කළා, නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළා, මාර්ග සත්‍ය වැඩුවා. එතකොට කෘත හතරයි. එතකොට තමයි ත්‍රිපිටි වට්ටේ වශයෙන් දවදසාකාරං ත්‍රිපිටි වට්ටං වශයෙන් දේශනා කළේ ඒක. එතකොට ඔය 12 ආකාරයෙන්ම ආර්ය සත්‍ය හතර තමන් වහන්සේගේම සයන්බුඥානි අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්ත නිසායි සම්මා සම්බුද්ධ ගුණී යුක්තයි කියලා කියන්නේ. එතකොට ඒ සම්මා සම්බුද්ධ ගුණී යුක්තයි කියලා සම්මා සම්බුද්ධ ගුණේ වඩනකොට ඔය අර්ථයේ සිහියට එන්න ඕනේ. නිකන් සම්මා සම්බුද්ධෝ කියලා බෑ. අර්ථයත් එක්ක ගුණේ වැඩෙන්න ඕනේ. ගුණේ වැඩෙනවා නම් තමයි ඒ නිසි ප්‍රයෝජනෙ ලැබෙන්නේ. ඒකෝල අර්ථයක් තියෙනවා. එතකොට සංකාර විකාර ලක්ෂණ පඤ්ඤාති නිබ්බාන කියන පංචවිධ නිය මණ්ඩලයේ ඒකත් සරුවත්යන් වහන්සේ තමන් වහන්සේගේම සයන්බුඥානේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ ගුණේ යුක්තයි කියලා අපි නුවණින් සිහි කරන්න ඕනේ. නුවණින් සිහි කරලායි සම්මා සම්බුද්ධ ගුණේ වඩන්න ඕනේ. නැත්තම් නිකන් සම්මා සම්බුද්ධෝ කියවන හරියන්නේ නෑ. අර්ථේ ඉන්නේ නෑ හිතට. රසවත් වෙන්නේ නෑ. එතකොට ඒ විදිහට සිහි කරන සම්මා සම්බුද්ධ ගුණේ සිහි කරන්න ඕනේ. ඊළඟට දසබල ඥාණයෙන් සමන්නාගත බව සිහි කරලා සම්මා සම්බුද්ධ ගුණය සිහි කරන්න ඕන. තානාතාන ඥානෙ, කම්ම විපාක ඥානෙ, සම්පත්ත ගාමිනී ප්‍රතිපදා ඥානෙ, නානා ලෝක ඥානෙ, සංකලේශ ධ්‍යාන සංකලේශ ඥානෙ, ඉන්ද්‍රිය පරෝපදීප්පේ ඥානෙ, උබ්බේ නිවාස ඥානෙ, දිබ්බචක්කු ඥානෙ, ආසවක්කේ ඥානෙ කියන මේ දසවිධ ඥානියම් ගින් සමන්නාගතයි කියන එක අපි නුවණින් පිළිගන්න ඕන. පිළි අරගෙනයි සරියත්ඥාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය සිහි කරන්නේ. සිහි කරනකොට තමයි අර ගුණයත් එක්ක ඒ සම්මා සම්බුද්ධ ගුණයත් එක්ක තමයි ඥානිය වැඩෙන්නේ. නැත්තම් ගුණයත් එක්ක ඥානියත් වැඩෙන්න ඕන. අවබෝධයත් මතුවෙන්න ඕන. එතකොටයි හරියන්නේ. එතකොටයි සිතට ප්‍රසාදය මතුවෙන්නේ. එහෙම නැත්නම් නිකාන් සම්මා සම්බුද්ධෝ කියලා ඉන්නවා. අර ගුණයක් අර්ථයක් හිතට එන්නේ නැහැ. කියලා සංසිඳෙන්නේ නැහැ. ඒක අර්ථයත් එක්කම ආවොත් තමයි වඩාම හොඳයි. ඒක සිහි කරලා ගන්න ඕනේ. ඊළඟට විඥාචර්ණ සම්පන්න ගුණයත් ඒ වගේ විඥාචර්ණ ගුණයේ සිහි කරනකොට ත්‍රිවිද්‍යාවට පත් වූ ආකාරය, අෂ්ට විද්‍යාවන් ලැබපු ආකාරය, පසලස්චන්න ධර්මයන් වැඩු ආකාරය. දැන් ශාසනික වශයෙන් ත්‍රිවිද්‍යාව තමයි පුබ්බේ නිවාස ඥානය, දිබ්බචක්කු ඥානය, ආසවක්කේ ඥානය. මෙන්න මේ ඥාන තුන ලබාපු නිසා සරුවත්යන් වහන්සේ ත්‍රිවිද්‍යාවේදී බවට පත් වුණා. එතකොට අන්නේ ස්වභාවය අපි නුවණින් සිහි කරන්න ඕනේ. සුවයෙන් සිහි කරන විඥාචර්ණ ගුණේ සිහි කරන්න ඕන. ඊළඟට විදර්ශනා ඥාන, මනෝමය ඥාන, ඉද්ධි විද ඥාන, දිබ්බ ශෝත ඥාන, පරිදිත්ත විඥාන ඥාන, පුබ්බේ නිවාස, දිබ්බ චක්කු, ආසවක්කේ කියන අෂ්ටවිධ ධර්මයන් සරුවත්යන් වහන්සේ මැනවින් අවබෝධ කරගත්තා. අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්නාගත වෙනවා. අන්නේ අත්ත්‍ය විද්‍යාවන්ගෙන් සමන්නාගත වෙන නිසයි විද්‍යාචර්ණ සම්පන්න ගුණෙන් යුත් වෙන්නේ කියන එක සිහියට එන්න ඕනේ. සිහියට ඇවිල්ලා තමයි විද්‍යාචර්ණ ගුණේ අපි සිහි කරන්නේ. එක්කෝ ත්‍රිවිද්‍යාවෙන් එක්කෝ අෂ්ට විද්‍යාවෙන්. එහෙම නැත්නම් පසලොච්චාරණ ධර්මයන්ගෙන්. ප්‍රාතිමොක්ෂය, ඉන්ද්‍රිය සංවරය, භෝජනීය මාත්‍රාඥතාවයේ, ජාගරිකාණ යෝගය, සද්ධාව, හිරිය, ඔත්තප්පේ, බෞසුතභාවේ, ආරද්ධ වීරිය, පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන හා ප්‍රඥාව කියන මෙන්න මේ පසලොස්තරණ ධර්ම 15 සංසාරයේදී සරුවත්ඥන් වහන්සේ පුරුදු කරපු නිසායි ත්‍රිවිද්‍යා අට විද්‍යාව ලැබුවේ. මේ පසලොස්තරණ ධර්මයන් පුරුදු කරේ නැත්නම් ලැබෙන්නේ ඒක ඔය පසලොස්තරණ ධර්මයන් හැකිතා හිතට බුද්ධ ශාසනවලදී පුරුදු කරගෙන ආවා පිළිපැද්දා. පිළිපැද්ද නිසායි ත්‍රිවිද්‍යාව හා අට්ඨවිද්‍යාව ලැබුවේ. ඉතින් අන්නේ ලැබපු ගුණය සිහි කරනයි අපි විද්‍යාඥාන සම්පන්නෝ කියන සිහි කරන්න ඕනේ. නැත්තම් නිකන් විද්‍යාඥාන සම්පන්නෝ කියන වචනෙන් කියවට බෑ. අර්ථයත් එක්කම આવොත් තමයි වඩාම ගැඹීරත්වයක් තියෙන්නේ. එතකොට අපට දැනෙනවන්නේ මේවා සංතානීයක දිනුන කල යුතු ධර්ම කියලා. දැන් පසලොස්තරණ ධර්ම අනිවාර්යයෙන්ම නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන කෙනා සම්පූර්ණ කරන්න ඕනේ. සම්පූර්ණ කරේ නැත්නම් Tamande අර ඥාන ලබාගෙන නිවනටපත් වීමේ වාසනා ශක්තිය ලැබෙන්නේ නැහැ. ඥාන ශක්තිය දුර්වල වෙනවා. එතකොට අන්නේ ත්‍රිවිද්‍යා, අට්ඨවිද්‍යා, පසලොස්තරණ ධර්මයන්ගෙන් සරුවත්යන් වහන්සේ සමන්නාගත නිසායි විද්‍යාචර්ණ සම්පන්න ගුණයෙන් යුක්තයි කියලා ගන්න. එහෙම ගන්නකොට තමයි සිතට ලොකු පාණවත් ගතියක්, ශක්තිමත් ගතියක් සරුවත්යන් වහන්සේ කෙරෙහි අපේ සිතේ පහළ වෙන්නේ. ඊළඟට සරුවත්යන් වහන්සේ සුගත ගුණයෙන් සමන්නාගත වෙනකොට ඒ සුගත ගුණයට අදාළ කරුණු ටිකක් සිහියට නැගෙන්න ඕන. ශෝබන ගමනින් ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියන. සුන්දර වූ නිවනට ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියන. නැසූ කෙලෙස් නැවත නූපදවමින් ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියන අන්තර්දේවජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියන මනා දහම් දෙසුමින් ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියන ඊළඟට දීපංකර පාදමූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා නිසියාකාරව මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියන. එතකොට මේ සුගත ගුණයේහි අර්ථය අපි සිහි කරනකොට මෙනිමිනි ගුණයක් ඇතුව පාරමී පුරපු උත්තමයන් වහන්සේ නමක්ගේ ගුණයක් සිහි කරමින් තමයි අපිත් නිවනට ගමන් ගන්න කියන අදහසින් සුගත ගුණයේ වශයෙන් පඩන්න ඕනේ. දැන් සෝබන ගමනකින් ගමන් ගත්තා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවනට ගමන් ගත්තා කියන අර්ථය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග 8න් යුක්තව පාරමී ශක්තිය පුදපු නිසායි සුගතයන් වහන්සේ කියලා කියන්නේ. ඊළඟට සෝවාන් සුන්දර වූ නිවනට ගමන් ගත් නිසා ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක්, ශෝකයක්, පරිදේවියක්, දුකක්, දොම්නසක් නැත්තා වූ අසංකත ධාතු සංඛ්‍යාත නිරෝධ සත්‍ය නිර්වාණය අවබෝධ කරගත් නිසා සුගතයන් වහන්සේ කියලා අපි පිළිගන්නවා. එතකොට නැසූ කෙලෙස් නැවත නූපදවමින් ගමන් ගත් නිසා දැන් සෝවාන්, සකදාගාමි, අනාගාමි ආදියත් කියන මාර්ග සිත් ලබනකොට එයින් යටපත් වන කෙලෙස් ආයේ නැවත ඉස්මතු වෙන්නේ නැහැ. ඒ ඉස්මතු වෙන්නේ නැතුව ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියනවා. දැන් සෝවාන් මාර්ගඥානෙ ලබනකොට සක්කාය දිට්ඨි, විචිකිත්තා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන යටපත් කළා. ආයේ ඒක ඉස්මතුුනේ නැහැ. සකර්දාගාමි වෙනකොට කාමරාග පටික කියන එකේ මේ ඕලාරික ස්වභාවය යටපත් වුණා. අනාගාමිත් වෙනකොට කාමරාග පටික සම්පූර්ණයෙන් යටපත් කළා නැවත නූපදන ආකාරය. ඊළඟට අරියත් ගුණය ලබනකොට උද්දම් භාගීය සංයෝජන පහ සම්පූර්ණයෙන් යටපත් භාවයට පත් කළා. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන ධර්ම පහ නැවත ආයෙත් හිතේ නූපදන ආකාරයට සරුවත්යන් වහන්සේ යටපත් කරා. ඒ යටපත් කරමින් තමයි ගමන් යටපත් කිරීමට උත්සාහ දරමින් තමයි පාරමී සත්‍ය බුදුන්පත් කරේ. එතකොට බුද්ධත්වයේ ලබනකොට ඒක සම්පූර්ණයෙන්ම සම්පූර්ණ බවට පත් වුණා. ඊළඟට අන්තද්වේවජ්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත්තා. කියන්නේ කාමසුකල්ලිකාණ යෝගී අත්තරියා, අත්තකිලමතාණ යෝගී අත්තරියා. අත්තරණා මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි සරුවත්යන් වහන්සේ බුද්ධත්වයට කරා ගමන් ගත්තේ. එතකොට මේ දීපංකර පාදමූලයේ සිටන් බෝධි මණ්ඩලය දක්වා ඒ සූවිසි විවරණ ලැබමින් බුද්ධ ශාසන 24කදී තමන් වහන්සේ පාරමී ශක්තිය මුදුන්පත් කරගත්තේ මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ මධ්‍යම ප්‍රතිපදාවෙන් ඒ ප්‍රතිපත්තිය නොවනස් වෙන ආකාරයෙන් ඉදිරියට පවත්වාගෙන ආපු නිසායි සුගතයන් වහන්සේ කියලා සඳහන් කරන්නේ. එතකොට ඒ කාලය තුළ දෙසූ ධර්මය මනාසේ දේශනා කළා. එතකොට ඒ කාලවලදී දේශනා කරපු ධර්මය වශයෙන් මුල මැද අග යහපත් හැටියට ස්වකාත ගුණයෙන් යුක්ත ධර්මය දේශනා කළා. ඒ වගේම මේ ජීවිතයේ තමන්ගේම සන්තාණයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු සාන්දිෂ්ඨික ගුණයෙන් යුක්ත ධර්මයක් දේශනා කළා. ඒ වගේම කාලයක් නැතුව විපාක ලැබෙන අකාලික ගුණයෙන් සමන්නාගත් ධර්මයක් දේශනා කළා. ඕනම කෙනෙකුට බය නැතුව නිර්භීතව මේ අය බලව කියන අර්ථයෙන් ධර්මයේ දේශ බලලා ඒ පිළිපැදිය යුතු ධර්මයක් හැටියට ඕනම කෙනෙකුට බය නැතුව කිය යුතු ධර්මයක් දේශනා කළා. ඒයි පස්සික ගුණයෙන් යුක්තව. ඊළඟට ඕනම කෙනෙකුගේ సంతානෙහි නිවන් ප්‍රත්‍යක්ෂ කරවන ධර්මයක් දේශනා කරලා ඕපනායක ගුණයේ වශයෙන්. ඊළඟට තමන්ගේ සිතටම ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් දේශනා කළේ. අනුන්ගේ හිත්වල ප්‍රත්‍යක්ෂ වෙන එක නෙමෙයි. ඉතින් මෙන්න මේ හය ගුණයෙන් සමන්නාගත ධර්මයක් ලෝකයට දේශනා කරමින් නිවනට ගමන්ගත් නිසා සරුවත්යන් වහන්සේ සුගතයන් වහන්සේ කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ ගුණවලින් යුක්ත උත්තමයන් වහන්සේගේ උතුම් ගුණය සිහිපත් කරගෙන තමයි අපි සුගත ගුණය සිහි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අර්ථාන්විත වෙන්නේ නැහැ. දැන් තවත් තියෙනවා, දැන් බෝසතාණන් වහන්සේ මෞගස පිළිසිඳ ගන්නකොට මෞගසද පිවිසෙන්නේ බෝසතාණන් වහන්සේ නුවණින්මයි, සිහියෙන් නුවණින්මයි. අනෙක් දරුවෙක් පිවිසෙනකොට සිහියෙන් නුවණින් නෙමෙයි මෞගසට එන්නේ. බෝසතාණන් වහන්සේ සිහි නුවණින්මයි මෞගසට පිළිසිඳ ගන්න එන්නේ. ඒක බෝසතාණන් වහන්සේගේ සුගත ගුණේ ආශ්චර්යයක්. ඒ සුගත ගුණේ ආශ්චර්යයට මෞකුස පිළිසිඳ ගන්නකොටම සතරවරන් දෙවියරු හතර දෙනා හතර පැත්තෙන් ආරක්ෂාව ගන්නවා. මවටත් බෝසතාණන් වහන්සේටත් කිසිම අනුතරක් වෙන්නේ නැති වෙන්නේ සතරවරන් දෙවියරු හතර දෙනා හතර පැත්තෙන් ආරක්ෂාව ලබනවා පිළිසිඳගත් අවස්ථාවේ පටන්. ඊළඟට බෝසත් දරුවා හොඳට මෞකුසේ ඉන්න එක අම්මට පේනවා. වෙන අම්ම කෙනෙකුට පේන්නේ නැහැ නේ මෞකුසේ ඉන්න දරුවා. බෝසත් අම්මට මෞකුසේ ඉන්න දරුවා පේනවා. එතකොට බෝසතාණන් වහන්සේ වෙන දරුවෙක් ඉන්න හැටියට තේමී මෞකුසේ ඉන්නේ. දැන් වෙන දරුවෙක් නම් බොහෝම දුකසේ වකට වෙලානේ මෞකුසේ ඉන්නේ. බෝසතාණන් වහන්සේ එහෙම නෙවෙයි ඉන්නේ. බද්දපරියංගෙන් ඉන්නේ. මෞකුසේ ඉන්නේ බද්ද පරියංකේ. අම්මට හොඳට පේනවා. ඒ කියන්නේ විදුරු කරඬුවක් ඇතුලේ රත්තරන් කරඬුවක් තිබ්බා. හොඳට අම්මට පේනවා මෞකුසේ ඉන්න දරුවා. එතකොට පේන්නේ අර සුගත ගුණේ ආශ්චර්ය ගුණේ නිසයි. එතකොට බෝසතාණන් වහන්සේ දසමාසය කැවීමෙන් බිහි වෙනකොට බිහි වෙන්නේ මෑණියන් සිටගෙන ඉඳද්දී බෝසතාණන් වහන්සේ බිහි වෙන්නේ ධර්ම කතික ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන ආසනෙයි බයින හැටියට. බයින හැටියට බිහි වෙන්නේ. බයින හැටියට බිහි වෙනකොට බ්‍රහ්මරාජවරු 40 දෙනෙක් සම්දලින් පිළිගන්නවා. ඊළඟට සතරවරන් දෙවරු 4 දෙනා පිළිගන්නවා. ඊන් පස්සේ තමයි මිනිස්යන් අතට ඇවිල්ලා මහ පොළොවට පාද ස්පර්ශ කරන්නේ. ඒකට පාද ස්පර්ශ කරනකොට බෝසතාණන් වහන්සේලා හැම වෙලෙම උතුරු දිශාවට සත්‍යවරම් ගමන් කරනවා. සත්‍යවරම් ගමන් කරනවා උතුරු දිශාවට. ඒක අනාගතයේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පෙර නිමිත්තක්. එතකොට සත්‍යවර ගිහිල්ලා යන අතරතුර සාම්පති බ්‍රහ්මරාජයත් සක්දේව රජතුමාත් සාමරසේසත් දරනවා. දරන්නේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සම්පූර්ණයෙන්ම අන්‍ය තීර්ථකයන් දමණයට පත් කිරීමෙන් පෙර නිමිත්ත. ඊළඟට හත්වෙනි පියවරේදී අභීත සිංහනාදයක් පවත්වනවා. මුළු 31 තලයේම සරුවත්යන් වහන්සේට මිදුලක්ෂේ පෙනී යනවා. පෙනී ගිහිල්ලා අභීත සිංහනාදේ පවත්වනවා. එතකොට මුළු ලෝකේටම ශ්‍රේෂ්ඨත්වයේ ධර්මින් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වීමට පෙර නිමිත්තක් තමයි අභීත සිංහනාදේ පැවැත්වීම. ඉතින් ඒවා සියලු බුදුවරින් වහන්සේලා අනුගමනය කරන ත්‍යාමාර්ගය. ඒකයි සුගතයන් වහන්සේ කියලා කියන්නේ. එතකොට අතීතේ යම් තාක් බෝසතාණන් වහන්සේලා පාරමී පුරාගෙන ආවද ඒ ආකාරයටයි අපේ බෝසතාණන් වහන්සේ පාරමී පිරුවේ. එතකොට යම් ආකාරයකින් බෝසතාණන් වහන්සේ ඉපදුනවා අවස්ථාවක අර මේ විදියට සත්‍යවරක් ගින් අභීත සිංහනාද කරනවද සියලුම බෝසතාණන් වහන්සේලා ඒක අනිවාර්යෙන් සිදු කරන. ඒකට බුද්ධත්වයට පෙර නිමිති. ඉතින් අන්න ඒ වාගේ ආශ්චර්ය අද්භූත කාරණාවන් සියල්ලක්ම භාග්‍යවතුන් වහන්සේට ඇති උනේ මුළු තුන් ලෝකයේම ඒකා ලෝක බවට පත් උනේ ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ සුගත ගුණයේ තියෙන ආශ්චර්ය අද්භූත දේවල් නිසා. ඉතින් ඒවා තව විස්තර වශයෙන් ගොඩක් තියෙනවා. මෙන්න මේ වාගේ ඒ වාගේ ගුණයක් සිහි කරලා එවැනි ගුණයක්කින් යුක්ත උත්තමයන් වහන්සේගේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන යන නිවන් මාර්ගයේ පැහැදිලි කරමින් මම සුගත ගුණය සිහි කරනවා කියන අර්ථයෙන් බාගතුන් වහන්සේගේ සුගත ගුණය අපි සිහි කරන්න ඕන. සිහි කරන කොටයි අපටත් නිවන් මාර්ගයේ පැහැදෙන්නේ. එතකොට ඒක අන්තාංගිතව සිද්ධ කරන්න ඕන. ඉතින් අන්න ඒ වගේ ගුණයකින් යුක්ත උත්තමයන් වහන්සේගේ ගුණය සිහි කරගෙන අපි ගුණය සිහිපත් කරමින් මනසිකාර්ය ඉදිරියට පවත්වන්න ඕන. ඊළඟට ලෝක විදූ ගුණයේදී සරුවත්යන් වහන්සේ මුනු තුන් ලෝක ධාතුවම නිසි ආකාරව අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේ නමක්. ස්කන්ධ ලෝකය, සත්ත්ව ලෝකය, අවකාශ ලෝකය කියන මේ ලෝක තුනම මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒකට පළමුවෙන්ම ස්කන්ධ ලෝකයනේ. ස්කන්ධ ලෝකය කියනකොට පංචස්කන්ධ ලෝකය. පංචස්කන්ධ ලෝකය කියනකොට ලෝකේ යා පංචස්කන්ධ ලෝකයේ හැම වෙලෙම ඇතිව නැතිව යන බැවින් ලෝක කියලා කියනවා. ඇතිවීම නැතිවීම දෙකෙන් ලෝකයේ හැම වෙලෙම ලෝක ස්වභාවයේ හැටි තමයි ලෝක ස්වභාවයේ තමයි ලෝකයේ ඇති වෙනවා නැති වෙන එක. ඒක පංචස්කන්ධ ලෝකයේ ස්වභාවය. එතකොට ලෝක සමුදය, ලෝකේ හට ගන්න හැටි, ලෝක නිරෝධය, ලෝකේ යන් නිරුද්ධ වෙන හැටි, ලෝක නිරෝධ මාර්ගය, නිරුද්ධ වෙන මාර්ගය, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පංචස්කන්ධ ලෝකයේ තුල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. ඉතින් ඒක මැනවින් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්ත නිසා ලෝක විදූ ගුණේ යුක්තයි කියලා කියනවා. එතකොට සංස්කාර ලෝකය, සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය අනුව සියලුම සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම සිදු වෙන්නේ සබ්බේ සත්තා ආහාරක් පිටිකක්. සියලුම සත්වයන්ගේ පැවැත්ම ඇති වෙන්නේ ආහාරයේ නිසයි. එක්කදෑරුම් ලෝකයේ වශයෙන් ආහාරත් ආහාරයේ නිසයි ලෝකේ පංචස්කන්ධ ලෝකේ පැවැත්ම තියෙන්නේ. එතකොට පස්සාහාර, සංචේතනාහාර, කවලින්කාහාර, විඥානාහාර කියන මේ හතරෙම සත්‍යයේ නිසයි ලෝකේ පවතින. මේ හතරම එකට ගත්තාම සබ්බේ සත්තා ආහාර පිටිකා කියලා කියනවා. ඊළඟට නාම රූප වශයෙන් දෙවදෑරුම් ලෝකේ. මේ පංචස්කන්ධ ලෝකේ නාම රූප වශයෙන් තමයි පවතින්නේ. ඊළඟට ත්‍රිවිධෑරුම් ලෝකය සුඛ දුක් උපේක්ෂා වශයෙන් මේ පංචස්කන්ධ ලෝකේ අවබෝධ කරගත්තා. ඊළඟට හතරවැදෑරුම් ලෝකයේ වශයෙන් අර ආහාර හතරෙන් මේ පංචස්කන්ධ ලෝකයේ පවතින බව ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඊළඟට පස්වැදෑරුම් ලෝකයේ වශයෙන් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ වශයෙන් පස්වැදෑරුම් ලෝකයේ සරුවත්යන් වහන්සේ අවබෝධ කරගත්තා. ඊළඟට සයවැදෑරුම් ලෝකයේ වශයෙන් චක්කු සෝත ගහන දිව්වා කාය මන කියන ආයතන 6, අධ්‍යාත්මික ආයතන 6 සත්‍යදේරුම් ලෝකයේ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තා, අවබෝධ කරගත්තා. ඊළඟට සත්‍යදේරුම් ලෝකයේ වශයෙන් විඥානත්‍ත්‍ය 7, විඥානත්‍ත්‍ය 7 වශයෙන් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා සත්‍යදේරුම් ලෝකයේ. ඒ කියන්නේ නානත්ත්‍ කායා නානත්ත්‍ සංනී, ඒකත්ත්‍ කායා ඒකත්ත්‍ සංනී, නානත්ත කායා ඒකත්ත සංඤී, ඒකත්ත කායා නානත්ත සංඤී, සංඥා හතරයි. ඊළඟට ආකාස සංඥායතනෙ, විඥානංචායතනෙ, අකින්චඤ්ඤායතනෙ කියන මෙන්න මේ සංඥා ලෝකය සරුවත්යන් වහන්සේ සත්ත විඥානත්‍ත්‍ය වශයෙන් හත්තරේනුම් ලෝකයේ වශයෙන් අවබෝධ කරගත්තා. ඊළඟට නවවැදෑරුම් ලෝකයේ වශයෙන් උතෙන් දෙකතු වෙනවා තව අසඤ්ඤ තත්ත්වයහ නේව සංඥා නා සංඥායතනෙ. ඔය ටික එකතු වෙච්චා, ඒ දෙක එකතු වෙච්චාම නව සත්තා වාසයේ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ නවවැදෑරුම් ලෝකය මැනවින් අවබෝධ කරගත්තා පංචස්කන්ධ ලෝකයේ තුල. ඊළඟට දසවැදෑරුම් ලෝකය, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චක්කුසෝත, ගහන, දිව, කාය කියන මෙන්න මේ ආයතන දහය. ඒ ආයතන දහය දසවදෑරුම් ලෝකයේ වශයෙන් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඊළඟට දොළොස්වදෑරුම් ලෝකයේ වශයෙන් අධ්‍යාත්මික ආයතන හයයි බාහිර ආයතන හයයි. ඒක එකතු වෙච්චාම 12යි. දොළොස්වදෑරුම් ලෝකයේ වශයෙන් පංචස්කන්ධ ලෝකයේ අවබෝධ කරගත්තා. ඊළඟට අටරස් ධාතු වශයෙන් 18 ආකාරයකට මේ ලෝකය හඳුනාගත්තා. ඒ කියන්නේ දැන් ධාතු වශයෙන් අවබෝධ කරගන්නකොට චක්කු ධාතු, සෝත ධාතු, ගාණ ධාතු, දේවා ධාතු, කාය ධාතු, මනෝ ධාතු කියලා හයයි. ඊළඟට රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියලා හයයි. ඊළඟට චක්ක විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාන විඤ්ඤාණ ධාතු, දේව විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියන හයයි. එතකොට ධාතු වශයෙන් කොටස් 18කට සර්වඥන් වහන්සේ 18 ශ්ලෝකයේ මේ ස්කන්ධ ලෝකයේ වශයෙන් අවබෝධ කරගත්තා. ඔය විදිහට මේ ස්කන්ධය පහ ලෝක ධාතුවක් හැටියට මනවි ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඉතින් අන්නේ ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසයි ලෝක විදු කියලා කියන්නේ. එතකොට සත්ත්ව ලෝකය සත්‍යයන් හඳුනා ගැනීමේ චේතනාව තුලින් භාග්‍යවතුන් වහන්සේ ඒ සත්‍යයන්ගේ సంతාන තුල් තියෙන කෙලස් අනුව සත්‍යයන් අවබෝධ කරගත්තා. අල්ප රජක්ක මහා රජක්ක. ඒ කියන්නේ අල්ප රජක්ක මහා රජක්ක කියන්නේ කෙලස් අඩු අයයි කෙලස් වැඩි අයයි. සත්ව సంతානිය තුල කෙලස් බහුලයි ඉන්නවා කෙලස් අඩු අය ඉන්නවා. ඒක තමයි මහා රජක්ක අල්ප රජක්ක කියන්නේ. ඊළඟට තික්කින්දිය මුතින්දිය. තික්කින්දිය මුතින්දිය කියන්නේ ඉන්දියා ධර්මයන් වැඩිච්ච අය ඉන්නවා, ඉන්දියා ධර්මයන් වැඩිච්ච නැති අය ඉන්නවා. දැන් සද්ධා විදිය සති සමාධි ප්‍රඥා වැඩිච්ච අය ඉන්නවා. සද්ධා විදිය සති සමාධි ප්‍රඥා වැඩිච්ච නැති අය ඉන්නවා. එතකොට ඒ අය භාග්‍යවතුන් වහන්සේ සත්‍යයන් අතර හඳුනා ගන්නවා. ඒකයි තික්කින්දිය මුතින්දිය. ඊළඟට සුඤ්ඤාපේ දුඤ්ඤාපේ. සුඤ්ඤාපේ දුඤ්ඤාපේ වශයෙන් කියන්නේ මේ ධර්මයන් අවබෝධ කරගන්නකොට දැන් සමහර අයට පහසුවෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්, සමහර අයට අපහසුවෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ අය සත්ත්ව ලෝකයේ වශයෙන් හඳුනලා තියෙනවා. සුඤ්ඤාපේ දුඤ්ඤාපේ. මෙන්න මේ විදිහට අර සත්ත්ව ලෝකයේ සරුවඥන් වහන්සේ සත්‍යයන් පිළිබඳ නුවණින් ආවෝද කරගත්තා. ඊළඟට කාමලෝකය. කාමලෝකයේ 11 කාම භූමිය මනමින් ආවෝද කරගත්තා. මනුෂ්‍ය ලෝකයයි සතර අපායයි දිව්‍ය ලෝක 6යි. මේක කාමලෝකයක් හැටියට මනමින් ආවෝද කරගත්තා. ඊළඟට රූපලෝකයේ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ රූපලෝකයේ වශයෙන් බ්‍රහ්මලෝක 16 බ්‍රහ්මපාරිශද්ධයේ පටන් අගටිතා භවතලයේ දක්වා තියෙන බ්‍රහ්මලෝක 16 මැනවින් අවබෝධ කරගත්තා. ඊළඟට අරූපලෝකයේ මැනවින් අවබෝධ කරගත්තා. ඊළඟට සංඥාලෝකයේ, අසංඥාලෝකයේ, නේව සංඥා නාසංඥාලෝකයේ, ඒක ඕකාරලෝකයේ, සතු ඕකාරලෝකයේ, පංච ඕකාරලෝකයේ කියලා මේ ලෝක ස්වභාවයේ මැනවින් සත්වයන්ගේ సంతාන තුල තියෙන ස්වභාවයේ සත්ත්ව ලෝකයේ පිළිබඳ මැනවි ආවෝද කරගත්තා. ආවෝද කරගත්ත නිසා ලෝක විදු කියලා කියනවා. ඊළඟට අවකාශ ලෝකය. අවකාශ ලෝකය කියනකොට හිස් බවනි. එතකොට මේ භූමි 31 තලයේ තුලම තියෙන අවකාශය තමයි අවකාශ ලෝකය. මේ අවකාශ ලෝකයේ තුල තමයි තියෙන්නේ වායු ධාතුව. වාලෝකේ ඊළඟට ජල ලෝකේ ඊළඟට පෘථිවිය. ඒ කියන්නේ දැන් යොදුන් 240,000 ධනකම් මෙති මේ පොළව පිහිටලා තියෙන්නේ කොහෙද? මහා පොළව පිහිටලා තින්නේ කොහෙද? ජල පොළව මත. ජල පොළව පිහිටලා තින්නේ මහා පොළව මත. මහා පොළව පිහිටලා තින්නේ අවකාශයේ මත. එතකොට ඒ නිසා ඒ අවකාශ ලෝකයේ මැනවි සරුවත්යන් වහන්සේ දේශනා කළා, අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත නිසයි සරුවත්යන් වහන්සේට ලෝක විදූ කියලා කියන්නේ. එතකොට ලෝක විදූ ගුණය සිහිපෙන්නකොට ඔය ටික තමන්ගේ මනසට එන්න ඕනේ. ඕකෙන් එකක් දෙකක් හරි හරි මනසට ඇවිල්ලා තමයි ලෝක විදූ ගුණය සිහිකරන්න ඕනේ. නැත්නම් නිකන් ලෝක විදූ කියවද ඒකේ අවබෝධය මතෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ගුණයක් එක්ක සිහිකරන මනසකාරයත් එක්ක ඔය එහෙම සිහිකරනකොට අර කෙනෙකුගේ సంతානයේට අවබෝධ ශක්තිය මතුවෙන. මෙන්න මේ ගුණය සිහි කරන්නේ මෙන්න මේ නිසයි කියලා තමන්ගේ ඥාන ශක්තිය පුළුල් වෙනවා. මේ එතකොට ඒවා සිහි වෙනකොට කෙලෙස් උපදින්නේ නැහැ හිතට. ගුණය සිහි වෙනකොට ඒවා සිහි වෙනකොට ඥාන ශක්තිය බලවත් වෙනවා මිස කෙලෙස් ධර්මයක් දෙන්නේ එකතු වෙන්නේ නැහැ මනසකාරයට. එතකොට අන්න ඒ වගේ ලෝක විදූ ගුණය සිහි කරනකොටත් අර ශක්තිය තියාගෙනම ගුණය අපි සිහි කරන්න මාංශි ගන්න ඕනේ. එතකොටයි අර්ථය දිනු කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අනුත්තර පුරිසුදම්ම සාරුතී ගුණය. එතකොට අනුත්තර පුරිසුදම්ම සාරුතී කියන්නේ අනුත්තරත්වයට පත් වන සරුවත්යන් වහන්සේ කරුණු පහකින්. කියන්නේ අනෙක් අයට වැඩිය අනුත්තරත්වයට පත් වන ශ්‍රේෂ්ඨත්වයට පත් වන සරුවත්යන් වහන්සේ කරුණු පහකින්. ඒ කියන්නේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනී මෙන්න මේ පහෙන් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙච්ච නිසයි සරුවත්යන් වහන්සේට අන්නේ ලෝක ධර්මන සත්‍යයන් දමණයටපත් කරන්න පුළුවන් වුණේ. ඉස්සල්ලා තමන් වහන්සේගේ සිත දමණයටපත් කළා මේ ගුණ පහෙන්. ඒකට සීලෙන් බුදුරජාණන් වහන්සේට තමත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සමකරනවා හැර ලෝකයේ කිසිම කෙනෙකුට සමකරන්න බැ. බුදු කෙනෙකුටමයි සම කරන්න පුළුවන්. අන්‍ය කෙනෙක් එක්ක සම කරන්න බෑ. ඒ සම කරන්න බැරි නිසයි අසම සම ගුණේ යුක්ත කියලා කියන්නේ. එතකොට ඒ සීලයෙන් යුක්ත වෙනකොට ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආදී පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යන්ත සංනිස්සිත සීලය කියන්නේ මෙන්න මේ සීල් ගුණ පහෙන් සරුවත්යන් වහන්සේ හා සමාන කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ වගේම සරුවත්යන් වහන්සේ කෙනෙකුටයි සමකරන්න පුළුවන්. ඒකයි අනුත්තර කියලා කියන්නේ. ඊළඟට සමාධියෙන් පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි, අට සමාපatti අභිඥා. මේ ධර්ම වලින් සරුවත්යන් වහන්සේට සමකරන්න ලෝකේ කිසි කෙනෙක් නෑ. ඒ වගේම සරුවත්යන් වහන්සේ නමකට තමයි සමකරන්න පුළුවන්. ඒකයි අනුත්තර ගුණේ යුක්ත වෙනවා කියලා කියන්නේ. ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාවෙන් සරුවත්යන් වහන්සේ යුක්ත වෙන්නේ දැන් සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. සුතමේ ඥානය කියන්නේ ඇසීමෙන් ලැබෙන ඥානය. චින්තාමේ ඥානය කියන්නේ සිතීමෙන් ලැබෙන ඥානය. භාවනාමේ ඥානය කියන්නේ විදර්ශනා ඥානය. මෙන්න මේ ඥානයෙන් සරුවත්යන් වහන්සේ ඊටාමත්ම ශ්‍රේෂ්ඨයි, විශිෂ්ටයි. ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියප්පේ ඥානිය, ආශයන් සේ ඥානිය, යමක පාටිහාරී ඥානිය, මහා කරුණා සමාපatti ඥානිය, සබ්බඤ්ඤත ඥානිය, අනාවරණ ඥානිය. මෙන්න මේ ඥාන 6, සත්අසාධාරණ ඥාන 6. මේ 6 බුදු කෙනෙකුට සමාන වෙනවා මිස ශ්‍රාවකයෙකුට සමාන වෙන්නේ නැහැ. ඒකට ශ්‍රාවකයෙකුට සාධාරණ වූ, බුදු කෙනෙකුටම සාධාරණ වූ ඥාන 6කින් සමන්නාගතයි සරුවත්ඥන් වහන්සේ. ඒ නිසා තමයි ප්‍රඥාවෙන් අනුත්තර බවට පත් වෙන්නේ. එතකොට සීලයෙන් අනුත්තරයි, සමාධියෙන් අනුත්තරයි, ප්‍රඥාවෙන් අනුත්තරයි. අන්නේ ගුණවලින් අනුත්තර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච නිසායි සමන් වහන්සේගේ සිත පළමුවෙන් දමණය කරන්න පුළුවන් වුණේ. ඊළඟට විමුක්තියෙන් යුක්තයි. පංචවිධ විමුක්තියකින් සරුවත්යන් වහන්සේගේ సంతානෙ යුක්තයි. තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සබ්දි නිස්සරණ කියන මෙන්න මේ විමුක්ති වලින් සරුවත්යන් වහන්සේගේ සිත පාරිශුද්ධත්වයට පත් වෙන අනුත්තර ගුණයෙන් යුක්තයි. අනික් අය ලැබපු විසුද්ධියට වැඩිය ඉතාමත්ම සරුවත්යන් වහන්සේගේ විමුක්තියට සමකරන්න බෑ. දැන් තදංග විමුක්තිය කියලා කියන්නේ දැන් අපේ සිත් වලත් තදංග විමුක්තිය තියෙනවා. දැන් තදංග කියලා කියන්නේ මොන විදිහටවත් කඩන්න බැරි කෙලස්. කෙලස් තියෙනවනේ අපේ හිතවල. දැන් සමහර අය ඉන්නවා දැඩි මසුරුයි. තමන් කන්නේත් නැ අනුන්ද දෙන්නෙත් නැ. දැඩි මසුරුකමින් ජීවත් වෙනවා. ජීවත් වෙනකොට අන්න තදංග තදංග වශයෙන් තියෙන කෙලස්. කවුරු මොනවා කියනවද දන් දෙන්නේ නැ තමන් කන්නේත් නැ. අබ්බැඩි දැඩි වශයෙන් තියෙන. එහෙම තියාගෙන ඉන්නේ ගමන් අරක බුරුල් වෙනවා. බුරුල් වෙනකොට අර අකුසලයේ මිදෙනකොට අවන්න කණ්ඩ හිතෙනවා අනුන් දෙන්න හිතෙනවා. අන්න තදංග විමුක්තිය. අර දැඩි වශයෙන් තිබ්බ එක කැඩුණානේ. ඊළඟට දැඩි වෛරය. කවුරු මොනවා කියව පිළිගන්නේ පිළිගන්නේ අර වෛර හිතම තියෙනවා. තමන්ටම හිතෙනවා දැන් මේ වෛරේ හොඳ නෑ කිය. අන්න එතකොට තදංග වශයෙන් තිබ්බ වෛරේ කැඩෙනවා. ඊළඟට මෝහය. කවුරු මොනවා කියව පිළිගන්නේ තමන්ගේ මතේමයි. එහෙම කියන්නේ ඉන්න කවදා හරි තමන්ටම තේරෙනවා මයියන් ගමන හොඳ නෑ වැරදි කියලා. අන්න එතෙන්දී මෝහය කැඩෙනවා. අනේක තමයි තදංග තදංග විමුක්තිය කියන්නේ. අර බැඩි වශයෙන් තියෙන ප්ලේස් එක මිදෙනවා. තදංග විමුක්තිය. එතකොට අර හිතේ තියෙන බලගතිය අඩු වෙනවනේ. ඒ තදංග වශයෙන් තියෙන කෙලෙස් වලින් හිත මිදෙනවා. තදංග විමුක්තිය. තදංග විශ්ිනාගල විස්කම්බන විමුක්තිය. විස්කම්බන විමුක්තිය කියන්නේ භාවනාවෙන් කෙලෙස් සැලපරත් කරගෙන ඉඳීම. දැන් භාවනා අරමුණ හොඳට තියෙනකන් කෙලෙස් එන්නේ නැහැ හිතට. භාවනා අරමුණින් හිත ගියන් පිටවෙන්න බැස්සේ අන්න මතුවේ. ඒ කියන්නේ අර දියපාසයකට උඹ කරන කර ඒකනේ. දැන් දියපාසය ඇති නිදක වතුර ගන්නකොට බාල්දිය දානකොට දියපාසය ටික අයින් කරලා තමයි වතුර ගන්න. ගත්ත ගමන් ආයෙත් පාසය ටික එකට එකතු වෙනවා. ඒ වගේ අර භාවනා අරමුණින් ඉන්නකන් හිත හොඳයි. භාවනා අරමුණෙන් මිදිච්චම අර කෙලෙස් ටික ඔක්කොම එන්නේ. ඒකයි ස්කම්බන විමුක්තිය කියන්නේ. භාවනා අරමුණේ ඉන්නකම් කෙලස් නැහැ. භාවනා අරමුණෙන් මිදිච්චම හරිගේ ඇස්ටික් ඔක්කොම එනවා. එතකොට ඒ වාගේ අර භාවනා අරමුණෙන් කෙලස් යටපත් කරගෙන ඉන්නකම් අපි ළඟ තියෙන එතකොට ස්කම්බන විමුක්තිය. ඊළඟට සමුච්ඡේද විමුක්තිය කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ග සිත් වලින් යටපත් වෙන කෙලස්. ආයේ නැවත උපදින්නේ නෑ. ඒකට කියන සමුච්ඡේද විමුක්තිය කියලා. ඊළඟට පටිච්චසරණ පස්සද්ධි විමුක්තිය. ඒක දෙන්නේ භාග්‍යවතුන් වහන්සේට. ඒ කියන්නේ සසර පුරුදු සම්පූර්ණ භාග්‍යවතුන් වහන්සේට නෑ. අනික රහතන් වහන්සේලාට කොටොම සසර පුරුදු තියෙන. අර පිළිංජවත් මහ රහතන් වහන්සේට තිබ්බේ. මේ රහතන් වහන්සේ මනසෙන් කතා කරේ කොහොමද? පසලි පසලයා වර පල කියලා නෝ කතා කරේ. දාන දෙන අයට කතා කරේ ඒ විදියට. ඒ මොකද අන්න අන්න සහත් නම් කෙලෙස් අර සරසර පුරුද්ද පුරුද්ද. ඒ කියන්නේ බ්‍රාහ්මණ කුලේ අවුරුදු 500ක් එකට ඉපදිලා බ්‍රාහ්මණයන්ගේ ස්වභාවය අනික් අයට එලා දැකීමනේ. රහත් වුණා දර ස්වභාවය තිබුණා. ඉතින් අන්නේ වාගේ භාග්‍යතුන් වහන්සේට එහෙම එකක් නෑ. සසර පුරුදු සම්පූර්ණ යටපත් කරන යටපත් කරන පඩවත් කළ ලැබෙන විමුක්තිය තමයි පටිච්චසද්දි විමුක්තිය. ඊළඟට නිස්සරණ විමුක්තිය. නිස්සරණ විමුක්තිය කියන්නේ අනුපාඩිශේෂ පරිනිර්වාණයෙන් ලැබෙන නිවන. ආයෙ කෙලස් ආයෙ මේ සසර මේ ගමන නෑ. ඒ වගේ තදංග විස්කම්බන සමුච්ඡේද පටිච්චසද්දි නිස්සරණ කියන මෙන්න මේ විමුක්තිය පහෙන් සර්වඥන් වහන්සේගේ විමුක්ති පහ අනික් කෙනෙකුට සමකරන්න බෑ. අනික් කෙනෙක් ලබන විමුක්තියට වැඩිය බලවත්. එනි අන්නේ බලවත් නිසා අනුත්තර ගුණේ යුක්තයි. ඊළඟට ඥාන දර්ශනිය. ඥාන දර්ශනිය කියනකොට ඥාන දර්ශනිය ලබනවා ඥාන දර්ශන විදර්ශනා ඥාන වලින් ප්‍රත්‍යක්ෂා ඥාන 19ක් තියෙනවා. මෙන්න මේ 19 ලැබීම තමයි විමුක්ති ඥාන දර්ශනිය කියලා කියන්නේ. එතකොට ඥාන ලැබනවා දැන් සෝවාන් මාර්ගඥාණය ලැබනකොට ඥාන 5යි. සකදාගාමි මාර්ගයේ ඥාන 5යි. අනාගාමි ඥානයේ ඥාන 5යි. හරියත් මාර්ගයේ ඥාන හතරයි. ඒ කියන්නේ දැන් සෝවාන් මාර්ගඥානෙ ලැබනකොට මම සෝවාන් මාර්ගඥානෙ ලැබුවා කියලා දැනගන්නවා. ඵල ඥානෙ ලැබුවා කියලා දැනගන්නවා. එතකොට සෝවාන් මාර්ගඥානෙ මෙච්චර කෙලෙස් යටපත් වුණා. තව මෙච්චර කෙලෙස් ඉතුරුයි කියලා දැනගෙන ඊළඟට නිවන් අරමුණු කරගෙන වාසය කරනවා. එතකොට නිවන් අරමුණු වීම සෝවාන් මාර්ගඥානෙ ලැබීම ඵල ඥානෙ ලැබීම මෙච්චර කෙලෙස් ඉතුරු වීම මෙච්චර කෙලෙස් නැසීම කියන පහ දැනගන්නවා. සෝවාන් මාර්ගඥානෙ මේ අංග ඥාන පහ දැනගන්නවා. එතකොට සකටදාගාමී වෙනකොට මේ ඥාන පහ දැනගන්නවා. සකටදාගාමී ඥානෙ ලැබුවා ඵල ඥානෙ ලැබුවා දැන් සකටදාගාමී ඥානෙ මෙච්චර කෙලෙස් ප්‍රහේ මේ යටපත් වුණා මෙච්චර කෙලෙස් ඉස්මත් වෙලා තියෙනවා. සකට්ඨාගාමි මාර්ගඥානි නිවන් අරමුණු කරගෙන වාසය කරනවා. එතනත් පහයි. අනාගාමිත්වයටපත් වෙනකොට එතනත් පහයි. අනාගාමිත්වයේ ලැබුවා ඵල ඥානයේ ලැබුවා අනාගාමිත්වයේ මෙච්චර කෙලෙස් යට වුණා මෙච්චර කෙලෙස් ඉතුරුයි කියලා නිවන් අරමුණු කරගෙන ගිනියන. එතකොට එතන 15යි. එතකොට අරියත් මාර්ගයේ ලබනකොට අරියත් මාර්ගයේ ලැබුවා ඵල ඥානයේ ලැබුවා අරියත් මාර්ගයේ අරමුණු කරගෙන නිවන්සෝ වින්දනය කරනවා. අරියත් මාර්ගයෙන් සිව් කෙලසුන් ඔක්කොම නැසුවා. ඉතුරු කෙලස් නැහැ. ඒ නිසා එකක් අඩුයි. ඒ නිසා අරියත් මාර්ගය ලබන්න එතන හතරයි තියෙන්නේ. එතකොට ඒ හතරෙන් යුක්ත නිසා එතන එන්නේ 19යි. එතකොට ඒකට තමයි ප්‍රත්‍යක්ෂා ඥාන 19 කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍යක්ෂා නුවණින් ඉන්න ආකාරයෙන් සරුවඥන් වහන්සේගේ ඥානීය විමුක්ති ඥාන දර්ශනී යුක්තයි. එතකොට ආන විමුක්ති ඥාන දර්ශනය අනික් කෙනෙක් ඥානය ලැබුවාට හා සමාන නැහැ. බුදුරජාණන් වහන්සේ ඥානයට සමකරන්න බැහැ. ශ්‍රේෂ්ඨයි අනුත්තරයි. ඒ නිසායි අනුත්තර ගුණේ යුක්තයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ගුණ පහෙන් ලෝකයේ කිසිම කෙනෙකුට සරුවත්යන් වහන්සේ කෙනෙකුට සමකරනවා හැර ලෝකයේ කිසිම කෙනෙකුට සමකරන්න බැහැ. ඒකයි අනුත්තර ගුණෙන් යුක්තයි කියන්නේ. අන්න ඒ අනුත්තර ගුණයෙන් තමයි පුරිස ධම්ම සාරති කියන සත්‍යයන් ධමනේට පත්කලේ. ඉතින් එන්නේ ගුණයෙන් යුත් නිසා සත්‍යයන් ධමනේට පත්කලා. ඊළඟට එතෙන්දි සත්‍යයන් ධමනේට පත්කලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් 37. දැන් බුදුරජාණන් වහන්සේ වඩන සතර සතිපට්ඨානෙ අනික් කෙනෙක්ගේ අසතර සතිපට්ඨානෙට සමකලන්නේ බෑ. බුදුරජාණන් වහන්සේ වළන සතර ඉදිරිපාදයන් වලට අනික් අයගේ ඉදිරිපාද සමකරන්න බෑ. ශ්‍රේෂ්ඨයි. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්යයත් ඒ වාගේ. අනික් අය වළන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට වැඩිය භාග්‍යතුන් වහන්සේගේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ශ්‍රේෂ්ඨයි. එතකොට පංච ඉන්ද්‍රිය පංච බල සත්වෝජ්ජංග. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අනික් අයට සමකරන්න බෑ. ඒක ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේගේ සත්බුද්ධංග ධර්ම වෙන කෙනෙකුට සමකරන්න බෑ. බුදුරජාණන් වහන්සේ යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනික් කෙනෙකුට සමකරන්න බෑ. ශ්‍රේෂ්ඨයි. නිසා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් 37න් සරුවත්යන් වහන්සේට සමකරන්න කාටවත් බෑ. ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන නිසායි අනුත්තර පුරුෂ ධම්ම සාරතී කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍යයන් ධමණයට පත් කරනකොට චතු විසරද ඥාන හතරකින් සමන්නාගතයි. භාග්‍යතුන් වහන්සේ චතු විසරද ඥාන හතරකින් සමන්නාගතයි. එතකොට බුද්ධත්වයේ විසරදත්වය, ආසවක්කේ විසරදත්වය, නෛර්යානිකත්වයේ විසරදත්වය, අන්තරායක ධර්මවල විසරදත්වය. මේ හතරෙන් ඔක කොයි විදියට නෙවෙයි මේ විදියටයි කියලා කෙනෙකුට ලෝකෙ කිසි කෙනෙකුට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන්නේ බෑ. දැන් බුද්ධත්වයේ ලැබුවේ එක කවකයි කියලා ඕක නෙමෙයි බුද්ධත්වයේ. මේකයි බුද්ධත්වයේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කාටවත් කියන්න බෑ. ඒකයි බුද්ධත්වයෙන් ඉස්සරදත්තේ. ආශාවකේ ඉස්සරදත්තේ. දැන් ආශාවකේ ඥාණයෙන් කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහීණ කළා. ඕක නෙමෙයි ආශාවකේ තවත් කෙලෙස් මේ තියෙනවා කියලා කෙනෙකුට කියන්න බෑ. ඉදිරියට ඒ කෙලස් එක නෑ. ඒක නිසා ආසවක්ඛේ ඥානෙ ඉසරාප්පේ. ඊළඟට අන්තනායක ධර්ම. අන්තනායක ධර්ම මේක අන්තනායක නෙවෙයි කියන කිසි කෙනෙකුට කියන්න බෑ. අන්තරායක කියලා කියවනම් ඒක අන්තරායක මයි. නෛර්යානික මයි. ඊළඟට අන්තරායක ධර්ම වලින් එහෙමයි. නෛර්යානික ධර්ම වලින් මේක නෛර්යානිකයි කියලා මේ නෛර්යානික නොවේ කියලා කියන්න බෑ. ඒ නිසා ඒ විසරද ඥාන හතරින් සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. අන්නේ ශ්‍රේෂ්ඨ නිසයි සත්‍යයන් දවණේට පත්කල ඉස්සෙල්ලා තමන් වහන්සේගේ సంతානයේ ওই ධර්ම ඔක්කොම පොදවාගෙන තමන්ගේ හිත දවණේ කළා. තමන්ගේ හිත දවණේ කරලයි අන්‍යයගේ සිත දවණේට පත්කලි. එතකොට මේ දවණේට පත් කර ආය අතර මිනිස්යන් දෙවියන් ත්‍ස්මයන් නාගයන් සුපන්නයන් යක්ෂ භූත වේතාදී හැම කෙනෙක්ම දෙන්නේ අයිති. හැම කෙනෙක්ම දවණේට පත්කලි අර ගුණේ අනුත්තර පුරිස ධම්මසාරදී කියන අනුත්තර ගුණේ පුරිස ධම්මසාරදී ගුණයෙන් තමයි දවණේට පත්කලි. ඕනම කෙනෙක් දැන් සමහර අය මොන වාද විවාද ඇති කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවත් දකින්නකොට අර ඔක්කොම අමතකෙන්න යට යනවා. අර බුදුරජාණන් වහන්සේගේ තියෙන තේ දාන්දිත භාවයේ නිසා අනුත්තර ගුණය නිසා. ඉතින් අන්න ඒ වාගේ ගුණවලින් උත්ත නිසායි සරුවත්යන් වහන්සේට අනුත්තර පුරිස ධම්මසාරතී කියලා කියන්නේ. එතකොට අපිත් ඒ ගුණේ සීකරනකොට ඒ ගුණේ ඒ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මෙන්න මේ ගුණ ටික තමන්ගේ හිතේ පිහිටියා නම් තමන්ගේ හිත දමණයටපත් වෙනවා. තමන්ගේ හිත දමණයටපත් වෙනවා. එතකොට මේ දමණයටපත් වුණාන් පස්සේ කෙනෙක්ගේ හිතක් දමණය කරන්න දීසි. ඉතින් අන්නේ ගුණ වලින් යුක්ත නිසායි මාත්‍රේ සරුවත්යන් වහන්සේගේ මේ ගුණේ සිහි කරන්නේ මගේ සිතෙත් මේ කෙලෙස් දමණයටපත් කරන අන්‍යයත් සුමකට අලවන්න ඕනේ කියන චේතනාවයි. චේතනාවෙන් අර ගුණේ වඩන්න ඕනේ. මේ ගුණේ වඩනකොට තමන්ගේ කෙලෙස් සංසිඳ වෙන බවක් දැනෙනවා. ඒ සංසිඳීමේ ශක්තියෙන් අනුන්ගේ సంతානවල තියෙන කෙලෙසුත් තමන්ට යටපත් කරන්න අනුශාසනා කරන්න පුළුවන් ශක්තිය තමන්ට ලැබෙනවා. ඒකයි අනුත්තර පුරිස ධම්ම සාරතී ගුණයෙන් යුක්තයි කියලා කියන්නේ. ඉතින් ඒ ගුණය සිහි කරගෙන යනකොට තමන්ගේ හිතටත් ඒ ශක්තිය ලැබෙනවා. ලැබෙන නිසායි මේ වාගේ ගුණයක් සිහි කරනකොට තමන්ට පුදුමාකාර භක්තියක් සරුවත්ඥන් වහන්සේ කෙරෙහි ඇති වෙනවා. ඊළඟට සත්තා දේව මනුස්සානං ගුණය. සත්තා දේව මනුස්සානං ගුණය කියනකොට බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනාව ක්‍රම තුනකින් සමන්නාගත වෙනවා. ditta dhammika arthayen aha samparayika arthayen aha paramartha arthayen. ditta dhammika arthaye kiyala kiyanne මෙලව යහපත පිණිස අනුශාසනා කළා. දෙවියන් සහිත මිනිසයන් අතර බ්‍රහ්මයන් අතර සෑම සත්වයකටම මෙලව ජීවිතයක් සපවත් කරගන්නේ කොහොමද? ඒ සමාකාරයකින්ම අනුශාසනා කළා. ඒකට කියනවා ditta dhammika arthayen අනුශාසනා කළා කියලා. ඊළඟට සම්පරායිකාර්ථේ. සම්පරායිකාර්ථේ කියලා කියන්නේ පරලොව සැප පිණිස. පරලොව දැන් අපි දැන් පරලොව සැපපතාගෙන පින්කම් කරනවානේ. දැන් මේ ඊළඟ ජීවිතයේ මීට වැඩිය හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න. එහෙම නැත්නම් දිව්‍ය ආත්මයක් ලබන්න. ඒ ලබන්නේ තෘෂ්ණාවෙන් නෙමෙයි. පාරමී පුරා ගන්න මට ගුණධර්මයන් පුරා ගන්න සුදුසු ජීවිතයක් ලැබෙනවා මෙන්න මේ විදිහට පාරමී පිටුවත් කියන පරලොව අර්ථයේ පිණිස අනුශාසනා කළා. දැන් දෙවියන් මිනිසයන් අතර පරලොව ගියාම මේ විදිහට ඉපදුනොත් මේ විදිහේ පින්කම් කරන්න පුළුවන්. දෙවියන් වුණොත් මේ විදිහට පින්කම් කරන්න පුළුවන්. ධර්මයන් වුණොත් මේ විදිහට මනසිකාරය කරලා ඊළඟ මාර්ගඵල වලට යන්න පුළුවන්. ආදි වශයෙන් පරලොව පිහිට පිණිස අවවාද අනුශාසනා කළා. ඒකට කියනවා සම්පරායික අර්ථය කියලා. ඊළඟට පරමාර්ථ අර්ථයෙන් ධර්ම දේශනා කළා. පරමාර්ථ අර්ථය කියලා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද ආදි සත්‍ය සත්‍ය බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පරමාර්ථ ධර්මයන් අවබෝධ කර ගැනීම චේතනාවෙන් සත්‍යයන්ද මේ අනුශාසනා කළා. ඒ අනුශාසනා කරපු නිසා සරුවත්ඥන් වහන්සේට කියන සත්තා දේව මනුෂ්‍යාණන් කියලා. ඊළඟට සංසාර කාන්තාරයෙන් සත්‍යයන් එතර කරවීම නිසා කරවන්න අනුශාසනා කළා. එතකොට සංසාර කාන්තාරයේ අනික් කාන්තාර වලට එදී බයනකයිනේ. අනික් කාන්තාර මොනවා? සංසාර කාන්තාරයේ හැර අනිත් තවත් කාන්තාර දිනවද? චෝර කාන්තාර. චෝර කාන්තෙන් දින්නේ පල් හුරු ඉන්න කාන්තාර. එතකොට එතන අන්තරායිකයි. චෝර අමනුෂ්‍ය කාන්තාර. එතන අමනුෂ්‍යයන් අරත් ගත්ත කාන්තාර තියෙනවා. ගිය ගමන් අමනුෂ්‍ය බිල්ලට කන්න ඔය බොසර රණවහන්සේලාෙන් බේරුනේ ජාතක කතාවල් තියෙන. අමනුෂ්‍ය කාන්තාර. ඊළඟට තව තියෙනවා මේ උදක චෝර කාන්තාර කියලා මේ වතුර නැති කාන්තාර. ඊළඟට ආහාර පාන නැති කාන්තාර තියෙනවා. ඊළඟට ව්‍යාල කාන්තාර තියෙනවා. ව්‍යාග්යෙන් වැනි දරුණු සතුන් ඉන්න කාන්තාර. ඒකට ඒ කාන්තාර පහටම වැඩිය බලවත් සංසාර කාන්තාරයි. ඒට වැඩිය බයයි සංසාර කාන්තාරයට. ඇයි කොහේ ගිහිල්ලා ඉපදෙයි? දන්නේ නැහැ. ඒකට මෙන්න මේ සංසාර කාන්තාරයෙන් එතර වීම පිණිසයි සරුවත්ජන් වහන්සේගේ අනුශාසනාව. එතකොට ජාතියෙන් එතර වීම, දරාවෙන් එතර වීම, මරණයෙන් එතර වීම, ශෝකයෙන් එතර වීම, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඔය ටිකෙන් එකතර වීම පිණිසයි අනුශාසන කළේ. ඉතින් ඒ අනුශාසනාව පිළිගන්න කෙනෙකුට ඒයන් එතර වෙන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාය දුච්චරිත, වාචී දුච්චරිත, මනෝ දුච්චරිත. මේවෙන් අත මිදෙන හැටි අනුශාසනා කළා. ඊළඟට කාය සුචරිත, වාචී සුචරිත, මනෝ සුචරිත. හොඳ පැත්තට යන්න අනුශාසනා කළා. කෙලෙ සංසද වීම පිණිස අනුශාසනා කළා. කුසල් දිනු වීම පිණිස ආවා අනුශාසනා කළා. ඊළඟට ධර්මයේ අර්ථයේ මෙනෙහි කිරීම පිණිස අනුශාසනා කළා. අර්ථයේ පැහැදිලි කිරීම පිණිස අනුශාසනා කළා. ඊළඟට අර්ථයේ අනුන්ද මේ අවබෝධ කරවීම පිණිස ආවා අනුශාසනා කළා. ඊළඟට තමන් වහන්සේ පුරපු පාරමී ගමන පැහැදිලි කරමින් අනුශාසනා කළා. තමන් අවබෝධ කරගත්ත නිවන පැහැදිලි කරමින්, මාර්ගය පැහැදිලි කරමින්, ආදර්ශයේ දෙමින් ලෝකයාට අවවාද අනුශාසනා කළා. ඊළඟට කෙනෙකුගේ නිවන් මඟ අනාගතයේ පැහැදිලි කරමින්, නියත විවරණ දෙමින් අවවාද අනුශාසනා කළා. දැන් බෝසත්යන් වහන්සේලාට නියත විවරණ දෙනකොට නියත විවරණ දීලා මේ විදිහට පාරමී පුරන්න කියන අනාගතාංශ ඥාණයෙන් බලලා අනාගතයේ බලන අනාගතයේ තමන්ගේ సంతානයේ පහළ වෙන නිවන අරමුණු කරමින් අවවාද අනුශාසනා කළා. එතකොට තමන්ගේ වහන්සේගේ නිවන අවබෝධ කරගත් ආකාරයේ දේශනා කරමින් අවවාද අනුශාසනා කළා. අනාගතයේ පහළ වෙන නිවන අරමුණු කරගෙන සත්ව సంతානවල අනුශාසනා කළා. මේ විදිහට සෑම දිනාගේම අර්ථ සිද්ධිය සඳහා ditta dhammikaarthen ha samparayikaarthen ha paramarthaarthen සරුවත්යන් වහන්සේ ආවාද අනුශාසනා කළා. අන්නේ අනුශාසනා කරපු ආකාරයේ සිහිපත් කරගෙන තමයි සත්තා දේව මනුෂ්‍යාණන් කියන ගුණේ අපි සිහි කරන්න ඕනේ. එතකොට මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේට සත්තා දේව මනුෂ්‍යාණන් කියන්නේ කියන අර්ථය හොඳට තමන්ගේ සිතට අර ගුණයත් එක්ක වඩනකොට සිහියට නැගෙනවා. සිහියට නැගෙන ආකාරයෙන් කුසල් අනුමන දිනු කරගෙන මනසිකාරාත්මක ඉදිරියට චන්දෝන සත්තා දේව මනුස්සානං කියන ගුණේ. ඊළඟට බුද්ධත්වය, බුද්ධ ගුණය අවබෝධ කරගන්නකොට හැම වෙලෙම සරුවත්යන් වහන්සේට බුද්ධ කියන විවාහය ලැබුණේ කවුරුත්ගෙන දීපු එකක් නෙමෙයි. පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බෝධිත්‍ර මූලයේදී ලෞතුරා බුද්ධත්වයේ ලබනකොට ලැබිච්ච නාමයක්නේ. ඔය ගුණ ටික ඔක්කොම ලැබුණේ බුද්ධත්වය ලබනකොට ලැබිච්ච ගෞරව නාම ටිකක්. කෙනෙක් දුන්න එකක් නෙමෙයි. බුද්ධත්වය ලබනකොට තමයි ওই නවආරාධයේ බුදු ගුණයම යෙන් යුක්තයි කියන එක ලැබුණේ. වෙන කෙනෙක් දුන්න එකක් නෙමෙයි. ඥාතිවරයෙක් දුන්න එකක්වත්, මව්පියෝ දුන්න එකක්වත්, දෙවියන් දුන්න එකක්වත්, බ්‍රහ්මයන් දුන්න එකක්වත් නෙමෙයි. මේ විෂයසංකේය කල්පලක්ෂයක් තුළ පාරමී පුරාගෙන ඇවිල්නා බෝධිත්‍ර මූලයේදී දසබිම්බරක් මාළසේනා පරවර හැලමින් දසදහසක් ලෝක ධාතුව කම්පා වෙද්දී ලබාගත් බුද්ධත්වයේ ලබනකොට ලැබිච්ච ගෞරව නාමයක්. වෙන කෙනෙක් දුන්න එක නෙමෙයි. බුදු කෙනෙකුටම ලැබෙන ගෞරව නාමය. නව ආරාධ්‍ය බුදු ගුණය. එයාට වෙන කෙනෙකුට කියන්න බැරිය. ඒ වාගේ කෙනෙකුට ලැබෙන නාමයක් ඒක. ඒ නිසා මේ බුද්ධත්වය තමන් වහන්සේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අන්‍ය සත්‍යයන්ගේ సంతාන තුලටත් ආර්ය සත්‍ය අවබෝධ කරවීමේ ශක්තිය ඇති කරගත්ත නිසා ලැබිච්ච නාමයක් බුද්ධත්වය. එතකොට සරුවත්යන් වහන්සේ මේ ආර්ය සත්‍ය හතර එතනත් ආර්ය සත්‍ය හතර කොටස් 16කට අර්ථවත් හැටියට භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. අර්ථ හතරක් අර්ථ එකකට අර්ථ හතරක් තියෙනවා. දුක්ඛ සත්‍යයට හතරයි, සමුදය සත්‍යයට හතරයි, නිරෝධ සත්‍යයට හතරයි, මාර්ග සත්‍යයට හතරයි. අර්ථ 16ක් තියෙනවා. මෙන්න මේ අර්ථ 16න් අත් ධර්මයක් තමයි අවබෝධ කරගත්තේ. දැන් දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අර්ථ හතරක් තියෙනවා. ඒ අර්ථ හතර දැනෙන්නේ නැත්නම්, තවන් දන්නේ නැත්නම් ඒ හතර විදගෙන ඉන්නවා නම් දුක කියන්නේ මොකද්ද කියන එක? දන්නේ නැහැ. දුක් විඳිනවා. ඒකමයි ඉන්නේ. නමුත් දුක හඳුනා ගන්න බෑ. ඒ දුකේම ඉන්නවා. දුක කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. ඒ දුකමයි විඳින්නේ. නමුත් මේක දුක් විඳිනවා කියලා තමන්ට වැටහෙන්නේ නැහැ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ දුකෙන් මිදෙන්නද? එතකොට දුකෙන් මිදෙන්නේ මේ දුක කියන්නේ මේකයි කියලා දැනගන්න බෑ. එතකොට ඒකට තියෙන අර්ථ හතරක්. සීලන සංකත සන්තාප විපරිණාම කියලා. මෙන්න මේ අර්ථ හතරෙන් යුක්ත දුක්ඛ සත්‍ය තමයි කව ප්‍රත්‍යක්ෂ පිළිසඳ ගත්තේ. එතකොට සීලන කියලා කියන්නේ හැම වෙලෙම පෙළෙන ගතිය. පෙළෙන ගතිය කියන්නේ නාම රූප දෙකේ තියෙන අනිත්‍ය බව පෙළෙනවා. හැම වෙලෙම පෙළෙන්නේ මොකක් නිසාද? අනිත්‍යයට පත් වෙන නිසා. නාම රූප දෙක හැම වෙලෙම පත් වෙන්නේ අනිත්‍යයට පත් වෙනවා. අනිත්‍යයට පත් වෙන නිසා පෙළෙනවා. දැන් අපි මෙහෙම ඉන්නකොට දැන් නාම රූප දෙක නිතරම අනිත්‍යත්වයට පත් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්මයට උපාදී සිටි භංග වශයෙන් හැම වෙලෙම ඇති වෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ ඇති වෙනවා, පවතිනවා, නැති වෙන නිසා තමයි උප්පත්තියේ ඉඳන් ජරා රෝග මරණයට පත් වෙන්නේ, කිට්ටු වෙන්නේ. එතකොට ජරා මරණ රෝගයට කිට්ටු වෙන එක මොකද්ද? දුක. ඉතින් ජරා මරණයට පත් වෙනවා කියන්නේ දලාවට පත් වෙනවා සමහර උන්ට ඒක දුක තේරෙන්නේ නැහැ. නෑ වයසට යන්න යන්න සමහර උන් වයස අහනවට කැමති නැහැ. කියන්න කැමති නැහැ. අන්න දුක වැටහිලා නැහැ එතන. ඒ වෙනස් වීම හඳුනන්නේ නැහැ. වෙනස් වීම හඳුනන්නේ නැති හින්දා මේ පණ්ඩික කොච්චර ඇහෙන්නේම නැහැ. නමුත් කන් ඇහෙනවා කියන්නේ ඇහෙන්නේ නැහැ කියන්නේ කැමති නැහැ. මේ ඉසකේ පැහිලා තියෙන ඉසකේ පැහිලා කියලා කියන්නේ කැමති නැහැ. ඒ වගේ දුක වටහා ගන්න අර විපරිණ අර පීඩන ස්වභාවය හඳුනන්නේ නැහැ. එතකොට පීලන කියලා කියන්නේ හැම වෙලාවෙයක්ම ඇතිව නැතිව යන බැවි පෙළෙනවනේ. දැන් අපිට ඡන්දයක් තිබිලා නැති වෙනවා. නැති වෙනකොට මොකද වෙන්නේ? පෙළෙනවා. ඒක දුක. ඇති වෙලා නැති වෙලා යන එක දැනෙනවා නම් යම් තැනක එතන දුකයි. එතකොට සිතත් දුකයි, බාහිර ලෝකයේ වස්තුව දුකයි. හැම එකක්ම දුකයි. එතකොට පීලන අර්ථයෙන් යුක්තයි හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන නිසා දුකයි. පීලන. ඊළඟට සංගත. සංගත කියන්නේ හේතුව. එතකොට මේ දුක ඇති වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවනේ. හේතුවක් ඇතුවමයි දුක මතුවෙන්නේ. එතකොට මේ හේතුවක් ඇතුව දුක මතුවෙනකොට මේ හේතුව නිසා දුකයි කියන එක පංචස්කන්ධ ලෝකයේ දුකයිනේ දැන්. ඉපදෙච්ච නිසානේ දුක ඇති වෙන්නේ. පංචස්කන්ධය ඇති කරගත්ත නිසා හේතුවේ ඉන්න පංචස්කන්ධය ඇති වුණේ. කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ හතරේ ප්‍රත්‍යයෙන් මේ පංචස්කන්ධය ඇති වුණා. අන්න හේතු ධර්මයන් හටගත්ත නිසා දැන් දුකයි ඉඳිනවා. ඉපදෙච්ච නිසාන දුක ඉඳින්නේ. එතකොට ඉපදෙච්ච නිසා දුක ඉඳින්නේ සංගතයි. හේතු ධර්මයකින් ඇති වුණා. දැන් මේ හේතු ධර්ම මරණයටපත් වෙන කොට නැති කරගත්තේ නැත්නම් ආයි ඉපදෙන්නේ අන්න සංකතේ. පීලන සංකතේ. එතකොට දුකට හේතුව නැති කරන තුරු දුකයි. පීලන සංකත. ඊළඟට සංతాප. සංతాප කියන්නේ 11 කින්නේ තැවෙනවා. 11 කින්නේ තැවෙනවා. ලෝභයෙන් තැවෙනවා, දේශයෙන් තැවෙනවා, මෝහයෙන් තැවෙනවා. එතකොට ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. කියන ඔය 11 කින්නේම හැම වෙලේම තැවෙනවා. මේ තැවෙන බව දැනගන්නවනම් දුකයි. තවිතවි ඉන්නවා දැන්නේ. ඒකෙම ඉන්නවා, ඒකෙම තැවෙනවා. නමුත් දුක වටහා ගන්න බෑ. ඉන්නේ ඒකයි තීලන සංකත සංතාප. ඊළඟට විපරිණාම. විපරිණාම කියන්නේ හැම වෙලෙම වෙනස් වෙනවා. ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. වෙනස් වෙන එක දුකයි. එතකොට තීලන සංකත සංතාප විපරිණාම කියන මේ අර්ථ හතරෙන් යුක්ත දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා. භාග්‍යතුන් වහන්සේ තේරුම් අරගෙන සත්‍යාංගයටත් මේක තේරුම් කරලා දුන්නා. ඒකයි කියන්නේ. ඊළඟට සමුදය සත්‍යය. සමුදය සත්‍යයට අර්ථ හතරක් දෙනවා. ආයුහන නිදාන සංයෝග පරිබෝධය කියන අර්ථ හතරකින් යුක්තයි සන්නහව. සමුදය සත්‍ය කියන්නේ සන්නහවනේ. ඒකයි. ඒතර ආයුහන කියන්නේ නිතරම රස කරනවා. ආහුවෙන කියන්නේ නිතරම රස කරනවා. සංහව තියෙන එකට හැම වෙලෙම කරන්නේ රස කිරීම. බාහිර වශයෙන් බඩු රස කරනවා. හිතේ ගෝබේ රස කරනවා. කෙලස් ටික රස කරනවා. ආයුහන. ආයුහන නිදහන. ඊළඟට රස කර කර මොකද කරන්නේ? නිදහන් කරනවා. කෙලස් ටික නිදහන් කරගන්න. බාල රස කරපු වස්තුව ගබඩා කරගන්න, නිදහන් කරගන්න. ආයුහෙන් නිදහන්. ඒකට ආයුහෙන් ආසාවෙන් රස කරපු ඒ ගොඩ ඊළඟට සංයෝග. ඒකට බැඳෙනා හිත. ආයුහෙන් නිදාන සංයෝග. සංයෝග කියන්නේ ඒ වස්තුවට හිත බැඳෙනවා. මගේ කියන හැඟීම. ඒකට ආයුහෙන් නිදාන සංයෝග. ඊළඟට පරිබෝධ. ඒක අත්හරින්න බෑ ඊළඟට. දාලා ඉන්න බෑ. ඒක පරිබෝධය. සංසාරුන් දෙගෙදරින් එන්න බෑ, ගෙදර දාලා එන්න බෑ, දරුවෝ දාලා එන්න බෑ, නෑදෑය දාලා එන්න බෑ. ඇයි අර පලිබෝධයන්? අන්න තණ්හාවේ ස්වභාවය. එතකොට ආයෝහන නිදාන සංයෝග පරිවෝධ කියන ඔන්නයේ අර්ථ හතරෙන් යුක්ත සමුදේ සත්‍ය සම්පූර්ණ ප්‍රහාණය කළා. ප්‍රහාණය කරන අන්‍ය සත්‍යංගයේ සිත්වලත් මේ සමුදේ සත්‍ය ප්‍රහාණය කෙරෙව්වා. කෙරපු නිසයි බුද්ධ කියලා කියන්නේ. ඊළඟට නිරෝධ සත්‍ය නිස්සරණ විවේක අසංකත අමත. අර්ථ හතරකින් යුක්තයි නිරෝධ සත්‍ය. හැම වෙලෙම නිස්සරණාර්ථේ. නිස්සරණාර්ථය කියන්නේ නිරෝධ සත්‍යයේ නිස්සරණය මොකද්ද? භවෙන් නිමිදීම. නිරෝධ සත්‍ය කියන්නේ නිවන අවබෝධ කර ගැනීමේ චේතනාව. නිරුද්ධ වීම කියන්නේ භවයෙන් සම්පූර්ණ නිරුද්ධ වෙන ස්වභාවය. ඒකෙන් යුක්තයි. ඊළඟට නිස්සරණ විවේක. විවේකය කියලා කියන්නේ හැම වෙලෙම නිවන් දකින්න බලාපොරොත්තු වෙන එකනම් විවේකයෙන් ඉඳයි කැමති. විවේකයෙන් කියන්නේ චිත්ත සමාධිය දිනු කරගෙන විදර්ශනා සම්ප්‍රයුක්ත ඥානියෙන් විවේකව ඉඳයි හැම වෙලෙම කැමති. ඒ කැමති වෙන්නේ අර නිරෝධ සත්‍ය දකින්ද වෙන එකට නෙමෙයි. නිස්සරණ විවේක. ළඟට අසංකත. එතකොට මේ නිරෝධ සත්‍ය කවදාවත් හේතුකෙන් හටගත්ත දෙයක් නෙමෙයි. ඒක හේතුයෙන් හට නොගන්න දෙයක් අවබෝධ කරගැනීමටයි බලමාර්ථය තියෙන්නේ. එතකොට අසංකත. ඊළඟට අමතට්ට කියන්නේ මේ මරණයක් නැහැ. නිරෝධයට පත් වෙනෙන් පස්සේ එතකොට නිස්සරණ විවේක අසංකත අමත කියන අර්ථ හතරෙන් යුක්තයි නිරෝධ සත්‍ය නිවන. එන්නේ ඒ සත්‍ය අවබෝධ තමන් වහන්සේ අවබෝධ කරගෙන අන්‍ය සත්‍යයන්ගේ సంతාන තුලලත් මේක අවබෝධ කෙරෙව්වා. කරපු නිසා බුද්ධත්වයෙන් යුක්තයි. ඊළඟට මේ මාර්ග සත්‍ය ඒකෙත් අර්ථ හතරක් තියෙනවා. මාර්ග ශක්තිය නියාන හේතු දසන ආධිපතිය කියලා. නියාන කියන්නේ හැම වෙලේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අරමුණු වෙන්නේ නිවන. නියාන. නිවන් අරමුණු කරගෙනම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නවල. නියාන. ඊළඟට හේතු. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යන ධර්මයේ හැම වෙලේම හේතු වෙන්නේ මොකේද? නිවනට. සසරට නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම වෙලේම නිවන් අරමුණු වෙනවා නිවනට හේතු වෙනවා. එතකොට හේතුව ඇතුළ යනවා. ඊළඟට නියාන හේතු දසන. එතකොට නිවනට හේතු වෙවි ඒක වැඩෙනකොට දර්ශනිය ලැබෙනවා. දර්ශනිය තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ඥාන දර්ශනිය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි මේක ලැබෙන්නේ. එතකොට නියාන හේතු දසන. ඊළඟට ආධිපතෙය. ඒවා ලබනකොට ආධිපත්‍ය දරන්නේ මොකේද? ජරා රෝග මරණී ආධිපත්‍ය දරන. ඒකට ජරා මරණ රෝගයෙන් නිදහස් වෙන්න. නිදහස් වෙන්න මේක උපනිස්සි වෙනවා. ඉතින් අන්නේ වෙන ආකාරයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථ හතරයි. මේ අර්ථ හතර සරුවඥන් වහන්සේ අවබෝධ කරගෙන අන්නේ සත්‍යංගයේ සම්දාන තුලටත් මේක අවබෝධ කෙරෙව්වා. කෙරෙවු නිසායි සරුවඥන් වහන්සේට බුද්ධය කියලා කියන්නේ. ඒකට සියලු ධර්මයන් දක්නා හේයි. සියලු ධර්මයන් අවබෝධ කළ හේයි. සියලු රෝගේසින ධර්මයන් අවබෝධ කළ නිසා සියලු ධර්මයන් දැකපු නිසා බුද්ධ ගුණයෙන් යුක්තයි. ඒකට භාග්‍යවතුන් වහන්සේගේ సంతානේ කිසිම ක්ලේශයක් ඉතුරු නොවන ආකාරයකට සවාසනා සකල ක්ලේශයන්ම සෝදා හැරපු නිසා බුද්ධත්වයට පත් වෙනවා. ළඟට නිරූපදේශ සංඛ්‍යාප්ලේත, ඒ කියන්නේ කිසි අන්‍ය කෙනෙකුගේ උපදේශයක් නැතුව තමන් වහන්සේගේම సంతානින් මේ කෙලෙස් කටපත් බවට පත් කළා. ඊළඟට රාමී වීතරාගී බැවින්, වීත දෝෂී බැවින්, වීත මොහී බැවින්. එතකොට භාගතුන් වහන්සේගේ సంతානිය කවදාවත් ලෝභ දේශ මොහ වලින් කෙලෙස් වලින් කෙලිටු නැහැ. වීත රාගී, වීත දෝෂී, වීත මොහී. එයින් බුද්ධත්වයට පත් වෙනවා. ඊළඟට අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වලින් සරුවත්යන් වහන්සේගේ సంతානි පරිපූර්ණයි. පරිපූර්ණ නිසා බුද්ධත්වයෙන් යුක්තයි කියලා මෙන්න මේ විදිහට අර සරුවත්යන් වහන්සේගේ උතුම් ගුණය සිහි කරනකොට ඒ බුද්ධ ගුණය සිහි කරනකොට මේ වාගේ ගුණයක් සිහි කරගෙනයි බුද්ධ ගුණය අපි පදන්නේ. එතකොට තමයි අර්ථාන්විතව මටත් මේ සත්‍ය කවදා හරි ලබනවා කියන චේතනාවෙන් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මටත් ලැබේවා කියන අදහසින් තමයි ඒ අවබෝධ කරගන්න සත්‍ය ඇතුව තමයි බුද්ධ ගුණය අපි පදන්නේ. එතකොටයි අර්ථාන්විතව බුද්ධ ගුණයෙන් ආනිසංසය තමන්ට ලැබෙන්නේ. ඉතින් ඔන්න ඔය අර්ථය සිහි කරගන්න බුදු ගුණ සීකරන්න ඕන. ඊළඟට භගවාගුණය. භගවාගුණය කියලා කියන්නේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ භගවාගුණය. භගවාගුණය කියලා කියන්නේ මුළු තුන් ලෝක ධාතුවේම ශ්‍රේෂ්ඨ ගෞරවණීය නාමය. හැම කෙනෙක්ම භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කළේ කවුරු කියලා? භවත් ගෞතමයන් වහන්සේ කියලා. හැම කෙනෙක්ම ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කළේ භාග්‍යවතුන් වහන්සේට බවත් ගෞතමයන් වහන්සේ කියලා. ඒක තුන් ලෝකයෙන් ලැබිච්ච ගෞරව නාමයක්. ඒ නාමයේ නිසා භාග්‍යවතුන් වහන්සේට භගවා කියලා කියනවා. ඊළඟට පුණ්‍ය භාග්‍ය ධර්මයන්ගෙන් ශ්‍රේෂ්ඨයි. පුණ්‍ය භාග්‍ය ධර්මයන් කියන්නේ විශ අසංකේය කල්පලක්ෂයක් පුරන ලද පාරමී ශක්තිය බලවත්නි. මාර පරාජය කළේ අල පුණ්‍ය භාග්‍ය ධර්මයන්ගේ ශක්තිය. එතකොට ඒ වෙනි පුණ්‍ය භාග්‍ය ධර්මයන්ගෙන් භාග්‍යතුන් වහන්සේ ඉතාවත්ම ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨ නිසා භගවාගුණී යුක්ත වෙන. ඊළඟට භග්ගේසු කියන්නේ භග්නේ කරපු ධර්මයන්ගෙන් භාග්‍යතුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. භග්ගණය කළා කියන්නේ පංචමාර්යයන් භග්නේ කළා. ක්ලේශමාර, ස්කන්ධමාර, බුත් කුමාර මාර, අභිසංස්කාර මාර, දේවපුත්ත මාර කියන මාර පස්සේ පස් මාරයන් භක්මයේ කළගෙන නැවත නුපදනා හැදීන්නේ යටපත් කළා. යටපත් කරපු නිසා භාග්‍යතුන් වහන්සේට භගවා කියලා කියනවා. භවේසුන්ත ගමනෝ. ඊළඟට භාග්‍යවන්ත පුණ්‍ය භාග්‍ය ධර්මයන් හයකින් භාග්‍යතුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඓශ්වර්ය භාග්‍ය, කාම භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, ප්‍රඥ භාග්‍ය. එන භාග්‍ය ධර්මයන් හයකින් සර්වඥ වහන්සේ ශ්‍රේෂ්ඨයි. එතකොට කියන්නේ ඓශ්වර්ය භාග්‍ය කියන්නේ තමන්ගේ ස්වකීය సంతානයේ තුලට අන්‍ය ඕනම කෙනෙක්ගේ సంతානයකින් ලැබෙන ස්වභාවය ආස්වාදනීය හැටියට යටපත් කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට. කියන්නේ ඕනම කෙනෙක්ගේ සිතක් වශී කරන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන්. ඒ භාග්‍ය සම්පත්තිය භාග්‍යතුන් වහන්සේට තියෙන ඕනම කෙනෙක් දකින්නකොට භාග්‍යතුන් වහන්සේගේ බහට යටත් වෙන. යටත් වෙන්නේ නැතු දෙන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ තියෙන ඓශ්වර්ය භාග්‍යය. කියන්නේ ඕනම දැන් ඔගේ දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් භාග්‍යතුන් වහන්සේගේ ශරීරය ඕනම තමන්ට ඕන හැටියට ලොකු කරන්න පුළුවන්. තමන්ට ඕන හැටියෙන් කුඩා කරන්න පුළුවන්. කුඩා කරනකොට කොච්චර කුඩා කර හැකියි. අබ ඇට පියල්ලද සතර ඉරියව්ව පවත්වන්න පුළුවන් කියන්නේ. අබ ඇට පියල්ලේ සතර ඉරියව්ව පවත්වන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ. එච්චරකට කුඩා කරන්න පුළුවන්. ලොකු කරනකොට විශාල කරනකොට කොච්චර විශාල කරන්න පුළුවන්. හිතුව තරමක් විශාල කරන්න පුළුවන්. අසුර දේවේන්ද්‍රයාගේ විස බලන්න ආවිල්ලා භාග්‍යවතුන් වහන්සේට එන්නේ ඒ වගේ දැන් එතකොට ශක්‍දේව රජතුමාගේ ආසනය ගිහිල්ලා අර මහත් වෙනි අවුරුද්දේ විජම්බ අභිධර්ම දේශනාව කරන්න වැඩි උනානේ. එතකොට රජ්‍ය මේ ශක්‍දේව රජතුමා අයිතිවල් භාග්‍යවතුන් වහන්සේ මිටගත්තාම කොහොමද පේන්නේ කියලා. ඒ කියන්නේ යොදුන් 30ක් පළලයි. යොදුන් 50 දීයි ආසනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඉඳගන්නේ කොහොමද කියලා අයිතිවල්. ඒක කුඩේනේ කුලයි ආසනේ ලොකුයි. භාග්‍යතුන් වහන්සේ දෙව්ලොවට වැඩම කළා ආසනේ පනවලා තිබ්බා. තමන් වහන්සේගේ දෙපට සිවුර හතරට නමලා පුටුවට දැම්මලු. පුටුවෙන් එකයි සිවුර. වාඩි වෙනකොට පුටුවෙන් එකයි සිදේ. ඕන කෙනෙකුට පේනවා. එයාගේ ඕන තමන්ට ඕන හැටියට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය ශලකලන්න පුළුවන්. ආයි ඓශ්වර්ය භාග්‍යය. ඉතින් මේ ශක්‍දේව රජතුමා පුදුම වලාද. එතන ඉඳන් ආවි ජම්මා අභිධර්ම දේශනාවේ කෙලේ. අන්න ඒ වගේ ආශ්චර්ය භාග්‍යයක. ඊළඟට යස භාග්‍යය. යස භාග්‍ය කියන්නේ භාග්‍යතුන් වහන්සේට පුදුමාකාර කීර්ති භාය තුන් ලෝකෙම තිබුණා. ඊළඟට ශ්‍රී භාග්‍යය. ශ්‍රී භාග්‍ය කියන්නේ දකින්න කෙනා කවදාවත් බුදුරජාණන් වහන්සේ දැක්කන් පස්සේ ආවවලන් හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කනම් ඒ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන බලා ඉන්න මිසක් වෙන දෙයක් බලන්න හිතෙන්නේ නැහැ. ශ්‍රී භාග්‍යය. ඊළඟට යස භාග්‍යය. අර වගේම යස කීර්ති ප්‍රශංසාවක් තිබුණා. ඊළඟට ධම්ම භාග්‍යය. ඊළඟට විමුක්ති සංඛ්‍යාත ධර්මයන් මෙනෙහි අවබෝධ කරගන්න සිද්ධා ධර්ම භාග්‍යය ලැබුණා. ඊළඟට කාම භාග්‍යය. කාම භාග්‍යය කියලා කියන්නේ ඕනම කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරන්නේ සර්වඥයන් වහන්සේට පුළුවන්. කාම භාග්‍ය. ඊළඟට ප්‍රයත්න භාග්‍ය. බුද්ධත්වයේ මේ පාරමී පුරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා නියත විවරණ ලබා ගත්ත වෙලාවේ ඉඳන් ආපස්සට බෝසතාණන් වහන්සේ කිසිත ගියේ නැහැ. ප්‍රයත්නයේ ඉදිරියටම බුද්ධත්වයේ ලබන තුරුම ආපස්සට ගියේ නැහැ. නියත විවරණ ලැබුවෙන් පස්සේ. ඒක තමයි ප්‍රයත්න. ඒ ප්‍රයත්නය දරණ එක නවත්වේ නැහැ. මේක ඒකනේ ඒක තියෙන එක තියෙන ප්‍රාර්ථන භාගය කියන්නේ. ඒ ප්‍රාර්ථ්‍ය ඒ භාග්‍ය ධර්මයන්ගෙන් යුත් නිසා භාග්‍යතුන් වහන්සේට කියන භගවා කියනවා. ඊළඟට ස්කන්ධ ධර්මයන් මනවින් කියන්නේ පරමාර්ථ ධර්මයන් මනවින් අවබෝධ කරගත්ත නිසා භගවා කියලා කියනවා. කියන්නේ ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සම්පාද සූවිසි ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදේ ආදී සත්‍යයෙන් සත්‍ය බොජ්ජංග ධර්ම පරමාර්ථ ධර්මයන් හැම එකක්ම මනවින් හැම දෙයකම පරමාර්ථය යනකම් බෙදලා අවබෝධ කරගත්ත නිසා සරුවත්යන් වහන්සේට භගවා කියලා කියනවා. ඊළඟට නිවන් සුව භුක්ති විඳින්න එතකොට කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන්, උපදි විවේකයෙන්, සතර බ්‍රහ්ම විහරණයෙන්, ආර්ය විහාර, එයන් යුත්ත නිසා වාග්යතුන් වහන්සේට භගවා කියලා කියනවා. එතකොට ඒ කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. එතකොට ශුන්්‍යත විමුක්ත, අපනිහිත විමුක්ත, අනිමිත්ත විමුක්ත කියන ධර්මයන්ගෙන් යුක්ත නිවන් භුක්ති විඳින්න වාසය කරපු නිසා. නැකට ආර්ය විහාර, භක්ම විහාර, දේව විහාර කියන මුනේ යුක්තයි. ඒ යුක්ත නිසා භාග්‍යතුන් වහන්සේට කියනවා භගවා කියලා. ඊළඟට සියලුම ක්ලේශ ධර්ම සංසාරගත සියලුම ක්ලේශ ධර්මයන් වමාරා දමපු නිසා නැවත නූපදන ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේට කියනවා භගවා කියලා. ඊළඟට චීවර පින්දපාත සේනාසන ගිලානක් සත්‍ය ලාභී බැවින් භාග්‍යතුන් වහන්සේට කියනවා භගවා කියලා. එතකොට දැන් චීවර පින්දපාත ගිලානක් සත්‍ය සිව්පසය කියන එක භාග්‍යතුන් වහන්සේ හැම වෙලෙම ලද පමණින් සතුටුච්ච කෙනෙක්. කවදාවත් මේ දේ අඩුයි කියලාවත් මේ දේ වැඩි කියලාවත් ප්‍රතික්ෂේප කරලත් නැහැ, ඉල්ලලා නැහැ කිසිම තැනකදී. දැවිච්ච දේ සතුටින් බුද්ධ වෙන්න. කියන්නේ රාජභෝජනයත් ඒ හැටියටම ගත්තා. දුප්පත් අහිංසක දෙනායදෙන භෝජනයත් සිව්පසයත් නිසි හැටියටම පිළිගත්තා භාග්‍යතුන් වහන්සේ. ඒ වෙනේ සිව්පස ලාභේ. ආයේ වෙනසක් දැක්කේ නෑ. මේ දේ අඩුයි මේ දේ වැඩි කියලා කවදාවත් ප්‍රතික්ෂේප කරෙක් නෑ, ඉල්ලුවෙත් නෑ කිසිම තැනකදී. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වැඩි භාවනාන් අතර කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියන මේ භාවනාවන් නිසි හැටියට ප්‍රගුණ කළා. ප්‍රගුණ කරලා සම්පූර්ණ කරපු නිසා භගවා කියලා කියනවා. ඊළඟට අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. සීල, සමාධි, ප්‍රඥා අනිකයට වැඩිය අදි ආකාරයෙන් අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා හැටියට වැඩුවා. ඒ නිසා භගවා කියලා කියනවා. ඊළඟට අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියන සිව්පිලිසි ව්‍යාපත් භාවයෙන් අග්‍රාණ්ඩමින් ලබාපු නිසා භගවා කියලා කියනවා. ඊළඟට අර්ථ රස, ධම්ම රස, නිරුක්ති රස කියන අර්ථ වලින් යුක්තව ධර්මයේ අවබෝධ කරගත්ත නිසා භගවා කියලා කියනවා. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සූභම විහරණයෙන් වාසය කරපු නිසා භගවා කියලා කියනවා. ඊළඟට ආනාපාන සතියෙන් සතර රූප ධ්‍යාන සතර වැඩු නිසා භගවා කියලා කියනවා. ඊළඟට අරූප සමාධි, නිරෝධ සමාපatti ලාභී බැවින් භගවා කියලා කියනවා. ඊළඟට දස කසින, දස අසුබ, දස අනුස්සති, දස බල ඥාන මනමින් අවබෝධ කරගත්ත නිසා භගවා කියලා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන්, ඒ වගේම ආශවක්යෙන්, ඒ වගේම අන්තරායික ධර්ම වලින්, නෛර්යානික ධර්මයන්ගෙන්, චතුරිසාර්ධ ඥානයන්ගෙන් සමන්නාගත නිසා භගවා කියලා කියනවා. සත් අභිඥාවන්ගෙන් සමන්නාගත නිසා භගවා කියලා කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ඥානය හැම වෙලෙම අතීතයේ සීකරනකොට හැකිලෙන්නේ නැහැ. අනාගතයේ සීකරනකොට හැකිලෙන්නේ නැහැ. වර්තමානයේ සීකරනකොට හැකිලෙන්නේ නැහැ. ඒ නිසා භගවා කියලා කියනවා. කාය කර්ම කරනකොට, වචී කර්ම කරනකොට, මනෝ කර්ම කරනකොට ඥානීය පෙරදැඩි කරගෙනම භාග්‍යතුන් වහන්සේගේ සිත පවතිනවා. ඒ පවතින නිසා භගවා කියලා කියනවා. මෙන්න මේ වාගේ උතුම් ගුණවලින් භාග්‍යතුන් වහන්සේගේ ඒ ගෞරව නාමය මේ භගවා ගුණයෙන් යුක්ත පැහැදිලි වෙනවා. අන්නේ ගුණය සිහිපත් කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ භගවා කියන ගුණය සිහිපත් කරනවා නම් ඔන්න ඒ ගුණ අපේ సంతානේ අපිට ශක්ති ඇති ප්‍රමාණයකින් වර්ධනය කර ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. අන්න ඒ ශක්තිය ලැබෙන නිසායි භාග්‍යවතුන් වහන්සේට භගවා කියන ගෞරව නාමයෙන් යුක්ත තුන් ලෝකයෙන් ලැබිච්ච ශ්‍රේෂ්ඨතම නාමයක් ලැබුණි. අන්න ඒ වාගේ ගුණේ සිහිතරගෙන සරුවත්යන් වහන්සේගේ ගුණය අපි සිහිතරනවා නම් අපිට ඒ ආනිසංශ ඵලයේ නෝරදවාම මේ ජීවිතේදීම ලබන්න පුළුවන් ආනිසංශ ඵලයක් ලැබෙන. ඉතින් මෙන්න මේ විදිහට ඔය නවහරාදී බුදුගුණ සිහි කරනකොට අර්ථයත් එක්ක ධර්මයත් එක්ක සිහියත් එක්ක නුවණත් එක්ක මේවත් එක්ක එකතු කරගෙන තමයි බුදුගුණ අපි වඩන්න ඕනේ සිහි කරන්න ඕනේ. අන්න එතකොටයි අපේ ඥාන ශක්තිය බලවත් බවට පත් වෙන්නේ. නැත්නම් නිකාම ඔය ගාතාව ගිය තරමට මොකෙන් ඵලයක් හරියක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියන්නේ තමන්ට අවබෝධයක් වෙන්නේ නැහැ. ඉතින් ඔය ගුණ සිහි කරනකොට ඔය අර්ථත් තමන්ගේ හිතට මතුවෙන්න ඕනේ. මතුවෙන්නේ අර්ථය සිහි කරන කලොත්. නැත්නම් මතුවෙන්නේ නැහැ. මෙන්න මේ අර්ථය නිසායි මම මේ අරහන් ගුණේ සිහි කරන්නේ. මේ අර්ථය නිසායි සම්මා සම්බුද්ධ ගුණේ සිහි කරන්නේ. මේ අර්ථය නිසායි විද්‍යාචරණ ගුණේ සිහි කරන්නේ කියන අර්ථයත් එක්ක අර්ථයේ සිටේ දරාගෙන ගුණේ සිහි කරනවා. ඒ ගුණේ වැඩෙන්න අර්ථය මත වෙනවා. ඒ අර්ථය මත වෙනකන් කවදා හරි කරන්න ඕනේ. ඒක එක දවසකින් දෙකකින් කරන්න එකක් පුළුවන්කමක් නෙමෙයි. ඒක ආත්ම ගානක් තිස්සේ අපි සසර පුරු කරලා ඉන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේ පාරමී පුරුණ කාලයේ බුදු ගුණ සිහි කර කර මේ බුදුරජාණන් වහන්සේලා 512,027 නමක් ලෝකේ පහළ වෙනකම් පාරමී පිරුවා නම් බුදු ගුණ සිහි කර කර අපර කොච්චර පුරන්නේ වෙයි. දැන් බෝසතාණන් වහන්සේ නියත කරන මේ බුද්ධත්වය ලබන්න පාරමී පුරන්න අම්මගෙන් ඉවරණ ගත්ත වෙලාවේ ඉඳලා ලෝකේ පහළ වුණා 512,027 නමක්. ඉතින් ඒ බුද්ධ ශාසනවල බුදුගුණ වැඩි අර බුදුරජාණන් වහන්සේලා දැකලා ගුණේ සිහි කරගෙන. එතකොට ඒ ගුණේ බලෙන් තමයි Tamande ශක්තිය ලැබුණේ. එතකොට ඒක ඒ වාගේ අති දීර්ඝ කාලයක් අර ගුණ හතර වුරු කරන්න ඕනේ. එතකොට අන්නේ වුරු කරනකොට තමයි අපිට ඒ ශක්තිය ලැබෙන්නේ. අපිට ඒ සතියෙන් දෙකෙන් මාසෙන් ලබන්නේ නැහැ. කියන්නේ අපේ ඥාන ශක්තිය දුර්වලයිනේ. අපට එක දිගට ඉතිවිසෝ ගාතාවක් කියන්න පුළුවන්. එක දිගටම. ඈ ඉතිවිසෝ භගව ආරහං කියලා කියනවා. ඉන්පස්සේ හිත වෙන කොහොමද? ගමකත්තේ රවුමක් ගිහිල්ලා ආවිල තමයි ඊළඟට විද්‍යාචරණ සම්පන්න වෙන්නේ. එච්චරකට අපේ හිත දුනවා. සමහර වෙලාවට. සමහර වෙලාවට කියන්න පුළුවන් සමහරලාට කියන්න බෑනේ මතක නැහැනේ. සිහිය නැස් වෙනවා. අන්න ඒ වාගේ අර ඒ වාගේ தத்துவයක ඉඳලා අපිට එක පාටම මේක දවසෙන් දෙකෙන් ලබන්නේ නැහැ. කාලයක් තිස්සේ හතර ඉරියව්වල මුරු කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ, භාවිත කරන්න ඕනේ. අන්න එතකොටයි අපිට අර කායික හා මානසික සුවය ලැබෙන්නේ, ශක්තිය ලැබෙන්නේ. අන්නේ ශක්තිය ලැබනකොට අපි හැකිතා පුරුදු කරගෙන යන්න ඕනේ අර කුසල් අරමුණ වෙනස් වෙන්නේ නැතුව අර භක්තිමත් ආකාරයෙන් ඔතෙන්ද අර ගුණයයි සිහියයි නුවණයි තනම එක තියෙන්න ඕනේ. නැතුව බෑ. දැන් සිහිය නැතුව නිකන් කියනවා. නුවණ නැතුව නිකන් කියනවා. කිසිම ගුණයක් නැතුව කියනවා. එතකොට පිහිටන්නේ නැහැ. අපි ගුණේ පිහිටන්න ඕනේ. සීලයක පිහිටන්න ඕනේ. තුරුණං කෙරෙහි භක්තිය ගෞරවේ තියෙන්න ඕනේ. කර්මඵල විශ්වාසයේ තියෙන්න ඕනේ. ඒ ගුණය අවිලං තියෙන්න ඕනේ. තියාගෙන තමයි අපි මේක කරන්න ඕනේ. එතකොට සිහිය තියෙන්න ඕනේ වෙනස් වෙන්නේ නැතුව කරන්න. නුවණ තියෙන්න ඕනේ ඔය ධර්මයේ කොටස් ටික පටහ ගන්න. එතකොට සිහියයි නුවණයි ගුණයයි භක්තියයි ඔක්කොම තියාගෙන තමයි බුදුගුණ සිහි කරන්නේ. අන්න එතකොටයි අර කෙලස් ටික යටපත් වෙන්නේ. නැත්නම් යටපත් වෙන්නේ නැහැ. නැත්නම් ගුණයක් වැඩෙන්නේ නැහැ. ඉතින් අන්න ඒවා සිහි කර කර ටික ටික තවන්න පුළුවන් හැටියට ක්‍රමක්‍රමයෙන් ඔබ දිනු කරනකොට පුදුමාකාර භක්තියක් තමන්ගේ හිතට එනවා. අන්නේ භක්තිය එන හැටියට කුසල් අරමුණ දිගට සිහි කරගෙන යනවා නම් තමයි පුදුමාකාර භක්තියකින් ගෞරවයකින් ඇදහිමකින් විශ්වාසයකින් ඥාන ශක්තිය බලවත් කරගන්න පුළුවන් සත්‍යය තියෙනවා. ඒ බුදුගුණ සිහි කිරීමේ ಗುಣ ටිකම ඇති අපිට නිවන් අවබෝධ කරගන්න. ඒ යෝගේ තියෙන ඔය ඔක්කොම ධාතු ටික. ඒ කියපු ටික ඔය කෙටියෙන් මාතෘකා ටික විතරයි කිව්වේ. ඒ ඉස්තර ගොඩක් තව තියෙනවා. ඉතින් ඒවා එකින් එකට සිහි කරනකොට පුදුම සහනයක් භක්තියක් මොන විදිහකටවත් අර තේස ධර්මයක් හිතට ඇතුල් වෙන්නේ නැහැ. එකින් එකට අර දන්වල් පුරුක් කළ තරම වගේ හොඳට එකින් එකට අර මනසට හේතු බලන්නේ එක්නිකට මතු වෙනවා. මතු වෙනකොට පුදුමාකාරයකින් මුළු සිහි කරන්න පුළුවන් භක්තියක් ලැබෙනවා. ඉතින් අන්නේ භක්තිය සිහි කරගෙන ගෞරවයෙන් කරමු සිහි කරන අරමුණක් වශයෙන් තමයි ඒ බුද්ධානුස්සති මනසිකාරය අපට මුලින්ම කරන අර ඥාන ශක්තිය මතු කරලා දෙන්නේ වෙන එකට නෙමෙයි සරුවත්යන් වහන්සේ කෙරෙහි දෙන ගෞරවේ අපේ හිතේ පිහිටවා ගන්න. එතකොට කවදාවත් අපි අන්‍ය ලද්දිකේ බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේම සරණපතනවා මිසක් වෙන කෙනෙකුගේ ධර්මයක් ගරු කරන්න අපිට සිත පහල වෙන්නේ නැහැ. අන්‍ය පැත්තකට හිත නැමෙන්නේ නැහැ. ඉතින් අන්නේ වාගේ අර බුද්ධ ගෞරවයකින් ධර්ම ගෞරවය එතකොට ඒ බුද්ධ ගෞරවයේ සීකරන්න ධර්ම ගෞරවයයි සාවක ගුණයයි දෙකම ලැබෙනවා. එතකොට සූවිසි මහා ගුණයෙම තමන්ගේ හිතේ පවතිනවා. ඉතින් අන්නේ ගුණයත් එක්කම පාරමී ශක්තිය මුදුන්පත් කරගන්න අපිට මේක පිහිට වෙනවා නම් පුදුමාකාර ශක්තියක් බලයක් හිතට ලැබෙනවා. ඉතින් අන්නේ ශක්තිය ලබන්නයි අපි මේ ශීලාදී උතුම් ප්‍රතිපත්ති ධර්මයන් අනුගමනය කරගෙන හැකිතා ගුණ ධර්මයන් සම්පූර්ණ කරගන්න අදිස්ථාන කරගන්නේ. ඉතින් මෙවැනි ගුණ ධර්මයක් ආරක්ෂා කරගෙන කුසල් අනුමුණක් මුදුන්පත් කරගෙන ශාසනික පිළිවෙත්මක අනුගමනය කරන්න අපිට ඒ ශක්තිය බලය ධෛර්යය වීර්යය ආශිර්වාදයේ නිරුක් නිරෝගී භාවයේ චිරදීවණිය ඇතුව පුලුවන් තරම් තමන්ගේ සතර ඉරියව්වෙම මේ වාගේ උතුම් ගුණයක් සිහිපත් කරගෙන සරුවත්යන් වහන්සේගේ අනන්ත අපරිමාණ පුණ්‍යස්කන්ධය සිතේ දරාගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන සත්‍ය ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබන්ද අපිට මේ වාගේ උතුම් ගුණය පිහිට වේවා උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සිතේ දරාගෙන ඒ කුසල් අරමුණු මුදුන්පත් කරගෙන පාරමී ගුණය දිනු කරගන්න අපි අදිස්ථාන කරගනිමු. ඒ අදිස්ථාන කරගෙන දැන් අපි ටික වෙලාවක් සක්මන් භාවනාවේ යෙදিলা. නැවතත් පරියංග භාවනාවට සූදානම් වෙමු. ඒ වෙලාවෙත් කතාබස් වලින් තොරව තමන්ගේ කුසන්සිත මුදුන්පත් කරගන්න අපට ශක්තිය ලැබේවා කියන අදහසින් ටික වෙලාවක් දැන් සක්මන් භාවනාවේ යෙදෙමු.